සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගත්නි මේ භාවනා වැඩසටහනේ මූලික කරුණු විග්‍රහ කිරීමේදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු පර්යාප්ති ධර්මයේ පර්යාය පහක් තියෙනවා. මූල පර්යාය පළවෙනි එක, ධම්ම පර්යාය දෙවෙනි එක, ආශව සංවර පර්යාය තුන්වෙනි එක, නිබ්බේධික පර්යාය හතරවෙනි එක, අනුධම්ම පර්යාය අවසාන එක. මේ පර්යාය පංච පර්යායට තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ගැඹුරු සූත්‍ර ධර්ම සියල්ලම අඩංගු වෙන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම මූල පර්යාය ධර්මය අර මජ්ඣිම නිකායේ තියෙන පළවෙනි සූත්‍රයේ මූල පර්යාය සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒකේ විග්‍රහ කරලා තියෙන මේ මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤති කියන தত্ত্বය. සියලුම පෘථග්ජන පුද්ගලයෝ මඤ්ඤති මඤ්ඤණාවෙන්. එහෙම නැත්නම් අත්ත නිච්ච සුඛ අත්ත හැටියට තමයි මේ පංචස්කන්ධය, මේ ජීවත් වීම, මේ පැවැත්ම, මේ ලෝකේ දකින්නේ බලන්නේ. ඒගොල්ලන්ගේ ආකල්පය, ඒගොල්ලන්ගේ දෘෂ්ටිය, දැක්ම මඤ්ඤතා. මඤ්ඤති කියන්නේ මමත්වයේ මානය, අස්මිමානය, මඤ්ඤතාවයේ තම්මතාවයේ අත්ථ භාව පටිලාභය, මේ වගේ බොහොම වචන වලින් බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. ඒ මූලපරියාය තේරුම් ගන්න ටිකක් අමාරු නිසා එකපාරට අපි මේක විග්‍රහ කරන්නේ. නමුත් ඊළඟට මේ ධම්ම පරියාය බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර වලින් මේ ධම්ම පරියාය විග්‍රහ කරපු මූලිකම සූත්‍රය තමයි මජ්ඣිම නිකායේ තියෙන සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය. මේ සූත්‍රයේ මාතෘකාවම තියෙන්නේ සේවිතබ්බා සේවිතබ්බා සුත්තං අයන්න ලොක් කළා. ඒක මාගදී භාෂාවේ භාෂා රීතියක් නීතියක්. දැන් සුව අසුව කියන එක සුව අසුව, ඒ වගේම පල අපල කියන එක පල අපල, ඒ වගේම මේ සේවිතබ්බා අසේවිතබ්බා අයන්න ලොප් කරලා ඒක මගධි භාෂාවේ භාෂා රීතියක්. මේක කියවෙන්න ඕන සේවිතබ්බා අසේවි තබ්බා. මේක තමයි ද්වතාවේ දෙපැත්ත ආන පාන අස පස්ස. මේක බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු සූත්‍ර ධර්ම වලින් මේ පරියාප්ති ධර්මට අයිති වෙන මේ පංච පරියාය සූත්‍රයන් දේශනා කළේ කාගවත් ප්‍රශ්නවලට උත්තර දීම හැටියට නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දේවල් කොටස් තුනකට බෙදෙනවා. බොහෝ අය ප්‍රශ්න අහලා ප්‍රශ්නවලට උත්තර හැටියට දේශනා කරපු දේවල් තියෙනවා. බොහෝ අය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා නොයෙකුත් කරුණු විචාරලා ඒ කරුණු පැහැදිලි කිරීම සඳහා තවත් බොහෝ දේශනා කරලා තියෙනවා. තුන්වෙනි කොටස සහ පළවෙනි වැදගත්ම කොටස තමයි බුදුහාමුදුරුවම කල්පනා කරලා බුදුහාමුදුරුවම ශ්‍රාවකයන්ගේ යහපත් සඳහා ඉදිරි ශාසනය පැවැත්වාගෙන යාම සඳහා මේ පරියාප්ති ශාසනය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපත්ති ප්‍රතිවේද කරගැනීම සඳහා දේශනා කරපු සූත්‍ර ධර්ම තියෙනවා. මේ පංච පරියායට අයිති වෙන සියලුම සූත්‍ර ධර්ම පරියාප්ති ධර්ම හැටියට මේ වගේ බුදුහාමුදුරුවම කල්පනා කරලා දේශනා කරපු සූත්‍ර. මේ සූත්‍රවල ආරම්භයේම විශේෂ ප්‍රකාශයක් තියෙනවා. මේ ධම්ම පරියාය දේශනා කරපු සූත්‍රයේ මේක තියෙනවා. ඒවම් මේ සුතං ඒකං සමයන් සාවත්‍යං විහෙරති ජේතවන අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි විකෝචිතේ බදන්තේති භික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒ තද්ද වෝච සේවිතබ්බා සේවිතබ්බං බෝ භික්කවේ ධම්ම පරියායම් දෙසිස්සාමි තං සුනාට සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. මේක තියෙන්නේ කරුණු තුනක්. මේ බුදුහාමුදුරුවම දේශනා කරනවා භික්කවෝ ධම්ම පරියායම් දෙසිස්සාමි මම මේ ධර්ම පරියාය දේශනා කරනවා තං සුනාට මේක හොඳින් ශ්‍රවණය කරගන්න අහගන්න සාදුකං මනසිකරෝ මේක ධාරණය කරගෙන මේකේ තියෙන අර්ථ ධර්ම තේරුම් අරගෙන භාවිතයට ගන්න සුදුසු දේ අපි මේක මෙනෙහි කරන්න අර විචතා පරිචිතා මනසිකරෝතා කියන එක තමයි සාදුකං මනසිකරෝත. ඒ වගේම භාවිතයට ගන්න බාසිස්සාමීති මේක මේ දේශනා කරේ ධර්මය තං සුනාත අහලා දැනගන්න ඕන. ඒ වගේම සුත දර වෙන්න ඕන ධාරණය කරගන්න ඕන. ඒ වගේම මේක භාවිතයට ගන්න ඕන මාර්ගචරියාවක් හැටියට භාවිතයට ගත්තේ නැත්නම් මේකෙන් හරියක් ප්‍රතිඵලයක් නැහැ කියන එකයි මේ කරුණු තුනේ සුනාත ධාරේත චරේත ධම්මෝ කිව්වේ මේ තුනමයි. ඒකමයි තං සුනාත සාදුකං මනසිකරෝත බාසු සාමීති කියලා කිව්වේ. බුදුහාමුදුරුව දේශනා කරපු සියලුම මේ වැදගත් සූත්‍රවල අර කල්පනා කරලා මේ කාරණාව සියලු සූත්‍රවල මුලින්ම තියෙනවා තං සුනාත සාදුකං මනසිකරෝත බාසු සාමීති කියන එක කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුව මේ සූත්‍රය මේ සූත්‍ර ධර්මය දේශනා කරනවා. කාය සමාචාරං පාහං භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං. පළවෙනි එක කාය සමාචාරං පාහං භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං. දෙවෙනි එක වචී සමාචාරම් පහම් භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාරම් කියලා දෙවෙනි එක විග්‍රහ කරා. තුන්වෙනි එක මනෝ සමාචාරම් පහම් භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරම්. හතරවෙනි එක චිත්තූපපාදම් පහම් භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං චිත්තූපපාදම්. පස්වෙනි එක සංඥාපටිලාභම් පහම් භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං සංඥාපටිලාභම්. හයවෙනි එක ditthිපටිලාභම් පහම් භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං ditthිපටිලාභම්. අවසාන එක හත්වෙනි එක අත්තභාව පටිලාභම් පාහං භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං අත්තභාව පටිලාභම්. දැන් මේ කරුණු හතක් බුදුහාමුදුරුව මේ ධම්මපරියාය හැටියට විග්‍රහ කළා. මේ කරුණු හතේම වැදගත් වචනයක් තියෙනවා. මේ වචනේ තේරුම් ගත යුතුයි. මේ කරුණු හතේම තියෙන වැදගත්ම වචන තමයි පාහං. කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං චිත්තූපපාදම් පාහං සංඥා පටිලාභම් පාහං දිට්ටි පටිලාභම් පාහං අත්භාව පටිලාභම් පාහං. දැන් මේකේ මේ පාහං කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි හාල් පාහිනවා කියන්නේ මොකද? අපි අර පිට තියෙන කුණු කිලුටු කෙලෙස් දේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා අයින් කරන්න, කෙලෙස් කුණු කිලුටු දේ අයින් කරන්න කරන කියන වචනේ මොකද්ද? පාහං. මේකට කියනවා අපි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා, අදිප්පමෝදයන් අභිප්‍රමෝදයන් චිත්තං, මේ ආකාරයට පැහැදීම පිරිසිදු කර ගැනීම, අර කිලුටු කුණු දේ හිතෙන් අයින් කර ගැනීමට කියනවා පාහං. ඒ නිසා මේ සිත පිරිසිදු කරගන්නට විමුක්තියට උපකාරවන ක්‍රියාකාරකම් දෙවිදියක් දෙආකාරයි. මේ පැහැදීමට උපකාරවන, පිරිසිදු වීමට උපකාරවන ක්‍රියාකාරකම් මේ කාය සමාචාරම් පාහං භික්කවේ ද්විදේනං වදාම්. දෙආකාරයකින්ම මේක පිරිසිදු කරගන්න ඕන. මොකද්ද දෙආකාරය? සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි. සේවිතබ්බම්පි කියන්නේ ආන, ආශ්‍රය, අස්ස, කරණීය, එහෙම නැත්නම් ඇතුළට ගැනීම කියලත් කියන්න පුළුවන්. අසේවිතබ්බම්පි කියන්නේ පාන, පස්ස, ප්‍රහාණය, ඉවත් කිරීම, අස් කිරීම, අහිං කිරීම කියන එක. එතකොට මේ හිත හොඳට තේරුම් ගන්න ඕන. මේ හිතට තමා මේ කාය සමාචාරම්, වචී සමාචාරම්, මනෝ සමාචාරම්, චිත්තූපපාදම්, සංඥා පටිලාභම්, දිට්ඨි පටිලාභම්, අත්ථභාව පටිලාභම්, මේ හත තමා හතම පිරිසිදු කරගන්න දෙවිදියක් තියෙනවා. එකක් සේවිතබ්බම්පි, අනික අසේවි තබ්බම්පි. එනිසා සෑම කෙනෙක්ම මේ දෙආකාරයෙන්ම පිරිසිදු කරගන්නට නොදැන දැන නොගත්තොත් ඒ පුද්ගලයාට එක පැත්තක් විතරක් ආන කරලා පාන නොකර, එක්ක පාන කරලා ආන නොකර හිටියොත් ඒකෙන් පූර්ණ වශයෙන් අර පාහං කියන පිරිසිදු බව, පැහැදීම, ප්‍රසාදය, අර ඉන්ද්‍රිය ධර්ම මතුවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිතට එන අපි දෛනිකව කතා කරන, ක්‍රියා කරන, සිතන මේ අවස්ථාවල් වලදී ඒ හිතට එන සිතුවිලි ධාරාව අපි දෙආකාරයකින්ම පිරිසිදු කරගන්නට යම් දැනුමක් ලබා ගත යුතුයි. ඒ දැනුම ලබා ගැනීමට තමා අපි මේ සේවිතබ්බා සේවිතබ්බා ධම්මපරියාය අහලා දැනගන්න. ඒක හරියට අහලා දැනගන්නත් ඕන, ඒක ක්‍රියාත්මක කරන්න අපේ හිතේ ධාරණය කරගන්නත් ඕන, ඒක අවශ්‍ය වෙලාවට භාවිතයට අරගෙන ප්‍රායෝගිකව ඒක කරගන්නත් ඕන. මේක තමා සුනාත ධාරයට චරාත ධම්මෝ කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ක්‍රියාවේ වේගය වේදනාව නිසා සිත කිලුටු වෙනවා. දැන් මං අර ඊයේ මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේ කිව්වා අර කාය කියන ක්‍රියාවේ වේගය නිසා තමයි මේ හිත කිලුටු වෙන්නේ. ඒ ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය උපදින්නේ මේ අපි මේ භාවයතබ්බංච පහතබ්බංච දෙක තේරුම් නොගැනීම නිසා. මොකද අර ප්‍රියදේට ඇලුන පුද්ගලයාට මේ දෙපැත්තක් දෝතාවයක් ඔය සේවිතබ්බා සේවිතබ්බා කියන එක අමතක වෙලා යනවා. ඒක තමයි මෝහය. ඉතින් ඒක නිසා ඒ දෙපැත්තම කරන්න බෑ. නමුත් මේ ධර්මය ශ්‍රවණය කරලා මේ ධම්මානුධම් පටිපදාවේ හැසිරෙන්න අපි මේක හොඳයි, මේක නරකයි කියන, මේක කරණීය, මේක අකරණීය, මේක සේවනය කළ යුතුයි, මේක සේවනය නොකළ යුතුයි, මේක ඇතුළට ගත යුතුයි, මේක පිට කළ යුතුයි, මේ කාහන ධර්ම, පාන ධර්ම, මේක අස්ස ධම්ම, අස්ස සති, මේක පස්ස ධම්ම පස්ස සති මේ දෙපැත්ත තේරුම් ගත්තට පස්සේ අපි දන්නවා අපේ හිතට අරමුණු වූ මේ ඇහැ කන ආසය දිවකය මන නිසා තමයි මේ කය සංකාර වචී සංකාර මනෝ සංකාර ඔක්කොම එන්නේ. මෙතන මේ සංකාර කතාවක් නෙමෙයි කියලා තියෙන්නේ. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ කාය සමාචාරම් පහක්, වචී සමාචාරම් පහක්, මනෝ සමාචාරම් පහක්. මේක නිවනටම උපකාර වෙන ක්‍රියාකාරකමක්. මේ සමාචාරම් පහක්. මේක සංකාර එහෙම නෙමෙයි. මේක හොඳට ඔය කලවම් කළා තේරුම් ගන්න එපා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා එකකුත් තියෙනවා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර තුනම ලෝකේ හදන්න, ලෝකේ පාත්ව ගන්න රාගය, ద్వේෂය, මෝහය අලුතෙන් උපදින්නට උපකාර වන දේවල් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. නමුත් කාය සමාචාරම් පහක්, වචී සමාචාරම් පහක්, මනෝ සමාචාරම් පහක් කිව්වේ අපි මේ ක්‍රියාව කරනකොට, වචනයෙන් කටයුතු කරනකොට, සිතින් සිතුවිල්ලෙන් කටයුතු කරනකොට ඒක පිරිසිදු කරගෙන ඒකේ අවැඩක්, අසාධාරණයක්, වරදක්, පාපයක් තමන්ට හෝ අනුන්ට හෝ නොවන ආකාරයට පිරිසිදු කරගන්නට උපකාර වන ක්‍රියාකාරීත්වය තමයි කාය සමාචාරම් පහං, වචී සමාචාරම් පහං, මනෝ සමාචාරම් පහං කියන මේ තුනෙනුත්. ඒ වගේම ඊටත් වැඩිය ගැඹුරු ධර්මයක් තියෙනවා. චිත්තූපපාදම් පහං, සංඥා පටිලාභම් පහං, දිට්ටි පටිලාභම් පහං, අත්ථභාව පටිලාභම් පහං. මේ හතෙන්ම කරන්නේ මොකද්ද කියලා දැන් ඉදිරියට බලමු. මේක තේරුම් කරලා දෙන්න දැන් බුදුහාමුදුරුව මේ කරුණු හත, මේ හතක් විග්‍රහ කරලා හතක් එකපාරට කරුණු හත ප්‍රකාශ කරලා බුදුහාමුදුරුව නැමැත්තුවා. නැමැත්තුවට පස්සේ එවං ගුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං එතදු බෝති. එතන හිටිය ආයුස්මත් සාරිපුත් මේ මහා ප්‍රඥන් වහන්සේ ඉදිරිපත් වුණා. ඉමස්සකෝ අහං බන්තේ භගවතා සංකිට්ඨේන වාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං අජානාමි. ඔබ වහන්සේ අවසර දෙනවා නම් සාරිපුත් හාමුදුරුව කියනවා ඔබ වහන්සේ මේ කරුණු හතක් මතු කරලා දුන්න එක මම ප්‍රායෝගික වශයෙන් විස්තර කරලා මේක ක්‍රියාත්මක වශයෙන් අපි මේකෙන් තේරුම් ගත යුතු දේ විග්‍රහ කරලා විස්තර කරලා පැහැදිලි කරන්න මට අවසර දෙනවා නම් පුළුවන් කියලා එතන හිටිය මහා ප්‍රඥන් වහන්සේ වූ සරියුත් හාමුදුරුව අවසර ඉල්ලුවා. බුදුහාමුදුරුව ඒකට අවසර දුන්නා. ඒ අනුව සරියුත් හාමුදුරුව දැන් මෙතන ඉඳන් විග්‍රහ කරනවා මේ කරුණු හත. පළමුවෙනි එක කාය සමාචාරම් පහම් භික්කවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංචාඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්ති ඉතිකෝ පනේතං උත්තං භගවතා කිංචේතං පටිච්ච බුත්තං. මේ බුදුහාමුදුරුව මේ දේශනා කරපු අර පළවෙනි එක කාය සමාචාරම් දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංචාඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්ති මේ කොටස කියලා ඊළඟට යතා රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බෝ යතා රූපං බන්තේ. කාය සමාචාරං යතා රූපං කිවි යම් කිසි රූපයක්. මේ රූප කිව්වහම මෙතන චක්කු රූප තියෙනවා, සෝත රූප තියෙනවා, ගාන රූප තියෙනවා, ජීවා රූප තියෙනවා, කාය රූප තියෙනවා, මනෝ රූප තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ රූප ඇතුළට ගන්න තියෙන්නේ ඇහෙන් අර රූප රූප, කනෙන් ශබ්ද රූප, නාසයෙන් ගන්ධ සුවඳ රූප, දිවෙන් රස රූප, කයෙන් පොට්ටබ්බ පහස රූප, මනසෙන් ධම්ම රූප. මේ හයම යතා රූපං. මේ හය නැවතත් අතීත රූප වෙන්න පුළුවන්, වර්තමාන රූප වෙන්න පුළුවන්, අනාගත රූප වෙන්න පුළුවන්, දුර රූප වෙන්න පුළුවන්, සියුම් රූප වෙන්න පුළුවන්, ගණ රූප මේ වගේ මේ එකොළොස් ආකාර වූ රූප ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන හයෙන්ම දොරවල් හයෙන්ම එන්න ඉඩ තියෙනවා. ඒ සියලු රූප තමා යථා රූපං කියලා කිව්වේ. මෙහෙම රූපයක් කාය සමාචාරං හැටියට සේවතු යම් කිසි කෙනෙක් ආශ්‍රය කරනකොට සේවනය කරනකොට ඇතුළට ගන්නකොට අකුසල ධම්මා අභිවණ්ඩති. අර අකුසලය අභිවර්ධනය වෙනවා නම් කිලුට බව තවතරවත් වැඩි වෙනවා නම් කෙලෙස් තවතරවත් වැඩි වෙනවා නම් ඒ වගේම කුසල ධම්මා පරිහායන්ති. අර කුසල කුණු සලා හැරලා කුසලස උපසම්පදා කියන தත්වයේ සිදුවෙන්නේ නැත්නම් ඒක පරිහානියටපත් වෙලා තව කුණු එකතු වෙලා ගොඩ ගැහෙනවා නම් ඒව රූපෝ එවන් වූ රූප අර චක්කු රූප සෝත රූප ගාන රූප ජීවා රූප කය රූප මනෝ රූප අතීත වර්තමාන අනාගත දුරළඟ සියුම් ගැන මේ මොන ආකාරයේ හෝ ඒව රූපෝ කිව්වේ එකයි. ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බෝ. එතකොට මෙතන අපි බලන්න ඕන හේතුඵල ධර්මයට බහගලපා බැලීම තමයි මෙතන මේ තියෙන්නේ. ණය විනයට සසඳා බැලීමත් මේකෙම වෙනවා. ඒ නිසා අපි මේ ඇහැකනනාසය දිවකය මන කියන හයෙන් අපි ඔය ඇහෙන් දකින රූප කණෙන් ආන ශබ්ද රූප නාසයෙන් ගන්න ගන්ධ සුවඳ දිවෙන් ගන්න රස රූප කයෙන් ගන්න ඒවා සම්පූර්ණයෙන්ම අපිට නවත්තන්න කියලා එකක් නැහැ. නවත්තන්න කියලා තියෙන්නේ මොකද්ද? අර යම් කිසි රූපයක් අපි ආශ්‍රය කරනකොට අපේ හිත ඇතුළ අධ්‍යාත්මය කිලුටු වෙනවා නම් අකුසල ධම්මා අභිවඩ්ඩන්ති නම් ඒක අර කිලුටු වීම වඩා වර්ධනය වෙනවා නම් ඒ වගේම අර කුණුසලා හැරලා පිරිසිදු වීම සිදු වෙන්නේ නැත්නම් ඒක පරිහානියටපත් වෙනවා නම් කුසල ධම්මා ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බෝ. එතකොට ප්‍රහාණය කරන්න පස්ස කරන්න අයින් කරන්න ඉවත් කරන්න ආස් කරන්න කිව්වේ එක කොටසයි. මොකද්ද? අර අකුසල ධම්මා අභිවණ්ණන්ති වෙනවා නම් ඒක නොකරන්න, කුසල ධම්මා පරිහානියටපත් වෙනවා නම් ඒක නොකරන්න. ඊගාවට අනිත් පැත්ත යථා රූපංචකෝ පන කෝ බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවණ්ණන්ති ඒව රූපෝ කාය සමාචාරෝ සේවිතම්බු. එතකොට මේ ඇහැ කන නාසය දිව කය මන කියන දොරවල් හයට අරමුණු වන සියලුම රූප අත්තරිය එක හරියන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි කොටස් දෙකකට බෙදා ගන්න ඕන. අර ඊයේ මහා සතරාතිපට්ඨාන රූපේ සූත්‍රයේ කිව්ව සතෝව අස්ස සති සතෝව පස්ස සති. අස්ස කිව්වේ මේ ආශ්‍රය කළ යුතු කුසල ධම්මා අභිවණ්ඩන්ති අකුසල ධම්මා පරිහායන්ති කියන එක ආශ්‍රය කළ යුතුයි. අස්ස සති හේතුඵල ධර්මයට බහ ගලපා බලලයි මේක කරන්න ඕන. ණය විනයට සසඳා බලලයි මේක කරන්න ඕන. එකයි අර කිව්වේ ආතාපි සම්පජානෝ සතිමා පළවෙනි එක, විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනසං දෙවෙනි එක. හේතුඵල ධර්මයට බහගල පා බැලීම තමා ආතාපි සම්පජානෝ සතිමා. සති කිව්වේ හේතුඵල ධර්මයේ, මා කියන්නේ මිදී නිදහස් වෙන්න ඕන වැරදි දෙයි. ඒ වගේම ණය විනයට ගලපා සසඳා බලා ණයෙන් මිදී නිදහස් වෙනවා නම් ඒක අර අභිජ්ජා දෝමනස වලින් මිදී නිදහස් වීම. ණය වෙනවනම් අලුතෙන් අභිජ්ජා දෝමනස වඩා වර්ධනය වීම. මේක තමයි කුසලා අකුසලා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට දුරවල් හයට අරමුණු වන සියලු අරමුණු අපි භාවිතා කළ යුතු නැහැ. සියලු අරමුණු බැහැර කළ යුතුත් නැහැ. මේ සියලු අරමුණු වල යහපත් පැත්තක් තියෙනවා, සුව අරමුණු තියෙනවා, කරණීය අරමුණු තියෙනවා, අපි ඇතුළට ගත යුතු දේවල් තියෙනවා. ඒ වගේම බොහෝ තවත් අරමුණු තියෙනවා. අපි ඒවා බැහැර කළ යුතුයි, අයින් කළ යුතුයි, අස් කළ යුතුයි. එතකොට මේ ආශ්‍රය කිරීම සහ බැහැර කිරීම අස්සපස්ස අසසති පස්සසති සති හේතුඵල ධර්මයට බහා ගලපා බලා තමා අපි ආශ්‍රය කළ යුතු දේ සහ බැහැර කළ යුතු දේ තීරණය කළ යුත්තේ. ඒ තීරණය කළ යුත්තේ අර කුසලං අකුසලං පජානාති, කුසලං පජානාති අකුසලං පජානාති, කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති. මේ හතර හොඳට තේරුම් ගන්න ඕන. මේ සතර සම්මප්පදානවල අංග මූලික විග්‍රහ හතර. ඒ නිසා මේ කුසලය අකුසලය කියන වචන දෙක හොඳට තේරුම් ගත යුතුයි. මේ මාගදී භාෂාවේ වචන දෙකක්, කුසල අස්ස. කුසල අස්ස කියන්නේ කු කියන්නේ කුණු කිලුටු කෙලෙස් ගති. ඒවා කුණු කිලුටු කෙලෙස් ගති හොඳට ඇබ්බැහි වෙලා ඇඩික්ටඩ් වෙලා මුල් බැහැගෙන තියෙන්නේ මේ හිතේ. අර දීගංවා දීර්ඝ සංසාරේ අපි එවන් තමා ආස්වාදයක් ලැබුවේ. ඒව තමා උපාදානය කරගත්තේ. ඒව තමයි ප්‍රියයි මනාපයි කියලා ගත්තේ. ඔය පංචස්කන්ධයම උපාදානය කරගත්තේ අර කුණු කිලුටු කෙලෙස් ගති අපේ හිතේ මුල් බැහැලා ඇඩික්ටඩ් වෙලා තිබුණා. ඒවා මුල් බැහැගෙන තියෙන්නේ. ඒවා අපි තේරුම් අරගෙන ඒවා සලා ගලෝලා සොලවා අස් කරන්න ඕන. ඒකයි කු සල අස්ස. ඒ කුණු කිලුටු කෙලෙස් ගති සොලවා එක ගලමා අස් කරන්න ඕන. ඒකයි කුසලස්ස කිව්වේ. ඒ වගේම අකුසලං කිව්වේ ඒ කුණු කිලුටු කෙලෙස් ගලි අල්ලගෙන අත් නොහැර ඒවා පරිහරණය කරමින් ඒවා පාවිච්චි කරමින් මේ පැවැත්ම දිගින් දිගටම මේ සංසාර ගමන පවත්වගෙන යනවා නම් ඒක අකුසලං. මේ දෙකම තේරුම් ගන්න ඕන. එතකොට මේ කුසලස්ස අකුසලං දෙක තේරුම් ගන්න ඕන. මේක පින බව නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. පින බව කියන එක තව එකක්. කුසලං අකුසලං කියන්නේ අර කෙලෙස් ගති අල්ලගෙන පාවිච්චි කරන තමා අපි මේ නැවත නැවත අලුතෙන් අලුතෙන් මේ කෙලෙස් ගති හදාගන්නේ. ඒ වගේම කෙලෙස් ගති අස් කළා අයින් කළා තමා මේ තුන්සිත පහදාගෙන නිවනට මාර්ගය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වන ක්‍රියාකාරීත්වය අපිට කරන්න පුළුවන්. එනිසා මේ කුසල අකුසල කියන වචන දෙක, මාගදී වචන දෙකක්, පින පව කියන දෙකත් තේරුම් ගන්න ඕන. පිනනුත් අකුසලය එනවා, පවෙනුත් අකුසලය එනවා. අර පුඤ්ඤ පාප පහිනස කිව්වේ ඒකයි. ඒ දෙකෙන් පොඩ්ඩක් හරි ශේෂයක් හෝ අපි අල්ලගෙන තියෙනවා නම් ඒක පින අල්ලගත්තත් උපාදානය කරගත්තත් ඒක අකුසලයක්. පව අල්ලගත්තත් අර පුඤ්ඤ අභිසංකාර අපුඤ්ඤ අභිසංකාර අනිඤ්ඤ අභිසංකාර අනාර්ය ධ්‍යාන අල්ලගත්තත් ඒකත් අකුසලයක්. ඒකත් මේ සංසාරේ දික් වෙන ගතියක්. මේක තේරුම් ගන්න ඕන. මෙහෙම මේ කුසල අකුසල දෙක තමයි මේ සරියුත් හාමුදුරු විග්‍රහ කළේ. ඒ විග්‍රහ කළා ඊට පස්සේ ප්‍රායෝගිකව මේ කුසලය අකුසලයේ සිදුවෙන හැටි මේ සරියුත් හාමුදුරු ඊගාවට විග්‍රහ කරනවා. කතන් රූපම් බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරියායන්ති. කොහොමද අපි මේ කාය සමාචාරං දැන් පාහන්නේ? මෙතන තියෙන කාය සමාචාරං විතරයි පාහන්නේ. මේ මෙතන මේ කාය සමාචාරං කියේ මේ කයින් කරන ක්‍රියාකාරකම් අපි සේවතා සේවනය කරනකොට සේවතෝ මොන ආකාරයටද අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරියායන්ති. ඉද බන්තේ ඒකච්චෝ පානාතිපාතී හෝති ලුද්ධෝ ලෝහිත පාණී හතක් පහතේ නිවිටෝ අධ්‍යාපන්නෝ පාන භූතේසු. පාන භූතේසුගේ උපන් උපන් උපදින්නට ඉන්න උපදින් උපන් සියලු සත්වෙන් කෙරෙහි අපේ අර ඒකච්චෝ පානාතිපාතී හෝති. ඒ පන ඇති ප්‍රාණය පාත්වගෙන යන අයට යම් ආකාරයක ලුද්ධෝ ලෝහිත පාණී හතක් පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ. ඒ කියන්නේ අර යම් පණ ඇති සතන් සත්තුන්ට ඒ අයගේ පණට අපි යම් පහත් කිරීමක් අවමානයක් කිරීමක් අපහසයක් කිරීමක් කායිකවෝ මානසික වශයෙන් අපි අපහසුවට පත්වීමක් කිරීමක් ලෝහිත පානී ලේ සැලවීමක් අපේ හිතේ යම් වැරදි චේතනාවක් අනුව අදයාපන්න වීමක් තියෙනවා නම් ඒ අනිකුත් ප්‍රාණීන් කෙරෙහි තමන්ගේ පණට කවුරු හරි වැරදක් මේ වගේ කරනවා නම් ඒ අයටත් මේ ආකාරයට වේදනාවක් දුකක් අමාරුවක් අපහසුවක් තියෙන බව හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම වෙනවා නම් ඒ අය පානාතිපාති හෝති. ඒක එතකොට ඒ අය ඒ පණ ඇති අයට වැරදි දෙයක් කරනවා. ඒක තමන්ටත් මේ වගේ දෙයක් කරනවා නම් ඒක සසඳා බලන්න ඕන. අපිට මේ වැඩේ කවුරු හරි කරනවා නම් අපිට කොච්චර වරදක් දුකක් වෙනවද? ඒ වගේ අනුන්ටත් අපි මේ වැඩේ කළොත් එයාටත් කරදරයක් අපහසුවක් අමාරුවක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වෙන බව ඒක තමයි මේ ඒකච්චෝ පානාතිපාති හෝති. ඊට පස්සේ ඒකච්චෝ අදින්නාදානදායිකෝ පන හෝති. අදින්නාදායි කියන්නේ අදින්න ආදාන. අදින්න කියන්නේ නොදුන්. දින්න කියන්නේ දුන් දෙ. අදින්න කියන්නේ ඒක විරුද්ධ වචනේ නොදුන් දෙ. ආපාන කියන්නේ අර උපාදානය කරගන්න. ඒ නිසා අදින්නාදායි කියන්නේ අර නොදුන් දෙයක් තමන් උපාදානය කරගන්නවා. යන්තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං අදින්නං සෙය්‍යාතං කාතං ආදාතා හෝති. තමන්ගේ සන්තකයට තමන්ට නොදුන් දෙයක් පිරි නොනැමූ දෙයක් තමන්ට බාර නොකළ දෙයක් අනුන් සතු දෙයක් ගත්තනම් ඒක උපාදානය කරගත්තනම් ඒක මේ අදින්නාදායි කෝපන හෝති කියන තත්වයටපත් වෙනවා. තුන්වෙනි එක කාමේසු මිච්ඡාචාරීකෝ පන හෝති. මේක තියෙන්නේ කාමේ සුමිච්ඡාචාරා හෝති කාමෙහි වරදවා හැසිරීම. මේක අබ්‍රහ්මචාරී නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. අබ්‍රහ්මචාරී කියලා සිල්පදයක් තියෙනවා. මෙතන තියෙන කාමේසු මිච්ඡාචාරය හෝ කාමෙහි වරදවා හැසිරීම. මෙතෙන්දී විග්‍රහ කළ තියෙනවා යාතා මාතුරක්කිතා පීතුරක්කිතා මාතා පීතුරක්කිතා භාතුරක්කිතා භගිනි රක්කිතා ඥාති රක්කිතා ගෝත්‍ර රක්කිතා ධම්ම රක්කිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලාගුල පරික්කිතාපි යථාරූපා චාරිත්තං ආපජ්ජිතා හෝති. ඒව රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා කියන එක. ඒ නිසා මෙතන තියෙන්නේ මේ අබ්‍රහ්මචාරී කියන එක නෙමේ. මෙතන තියෙන්නේ කාමයෙහි වර්ධවා හැසිරීම. කාමයෙහි වර්ධවා හැසිරීම කියන එක මේ බුද්ධ දේශනාවේ කිව්වේ යම් කිසි කෙනෙක් ඒ කායික මේ සේවනයක් කරනවා නම් මාතුරක්කිතා මව රකින්න පියා රකින්න සහෝදරයෙක් රකින්න සාම්පුරුෂයෙක් රකින්න ඥාති කෙනෙක් රකින්න ඒ සස්සාමික සාමි නැති ඕ ඇති ඒ වගේ කෙනෙක් එක්කලා මේ වගේ වැරදි දෙයක් කරනවා. නමුත් දැන් තමන්ගේ අර නීත්‍යානුකූල භාර්යාවත් එක්ක මේ වගේ ඒක අර කාමේසු මිච්ඡාචාරයට අයත් වෙන්නේ නැහැ. හැබැයි ඒක බ්‍රහ්මචාරී එකට වෙනවා. ඒ නිසා මේක දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ තුන තමයි කයෙන් කෙරෙන වැරදි අර කාමයේ මේ කයෙන් කරන වැරදි තුන මොකද්ද? මේ පානාතිපාතා හෝති, අදින්නාදානා හෝති, කාමේසු මිච්ඡාචාරා හෝති. මේක විග්‍රහ කළා ඒව තමයි අකුසලයේ වඩා වර්ධනය වෙන කුසලයේ පරිහානියටපත් වෙන කරුණු තුන. මේ තමයි මූලික සිල්පද තුන. ඊළඟට මේකේ සංවරත්වයට උපකාර වන බුදුහාමුදුරුව මේ දේශනා කරපු එදා සමාජයේ සම්මතයෙන් තිබුණු දේවල් වලට වඩා වෙනස් දෙයක් දැන් මෙතන කියනවා. මේ කොහොමද මේකෙන් වෙන් වෙන්නේ කියලා. ඉද බන්තේ ඒකච්චෝ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. දැන් බුදුහාමුදුරුව මේක කාමේසු මිච්ඡාචාරා වේරමණී නෙමෙයි. වේරමණී කියන්නේ විරමණේ. මෙතන ඊට වඩා ගැඹුරුයි. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියන එකේ පංච සීල ප්‍රතිපදාවක්ම තියෙනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ සංවර සීලය, චේතනා සීලය, වේරමණී සීලය, ප්‍රහාණ සීලය, අවිතික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවම තියෙනවා. පානාතිපාතම් පහය පානාතිපාතා පටි විරතෝ හෝති. මේ පටි විරතෝ හෝති කියන එකේ තියෙනවා සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය. දැන් අපි මේ සමාදන් වන සම්මත සම්ප්‍රදායික සීලය වේරමණී සීලය, විරමණය, වැළකීම. අපි අර සතෙක් මරන්නේ නැත්තේ, සතෙකුට කරදර කරන්නේ නැත්තේ, එකෙන් වැළකෙන්නේ අපායයෑමෙන් වැළකෙන්න සහ අර සුගතියකට සැපතකට දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප ලබන්නේ කැමැත්තෙන්. එක විරමණය, එක වේරමණය. නමුත් බුදුහාමුදුරුවෝ මේ එදා සම්මතයෙන් තිබ්බ මේ පානාතිපාතා වේරමණී කියන සිල්පදය වෙනස් කළා. ධර්මතාවයට ගැලපෙන විදිහට පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරං පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදං පහය මුසාවාදා පටිවිරතෝ හෝති. පිසුනාවාචං පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති. මෙහෙම මේ සිල්පද සියල්ලම බුදුහාමුදුරුවෝ මේ පංච සීල ප්‍රතිපදාවට ගැලපෙන ආකාරයට සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවම පූර්ණය වන ආකාරයට මේ විග්‍රහයක් කළේ. ඒකයි පානාතිපාතං පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. මේක උඟක් ගැඹුරු ධර්මතාවයක්. මේක සමාදන් වෙන දෙයක් නෙමෙයි. යං සමාදානං තංවතං. අර වේරමණී සීලය අපිට සමාදන් වෙන්න පුළුවන්. හැබැයි එතන සංවර සීලයක් නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ යං සමාදානං තංවතං සංවරට්ඨේන සීලං. මේ සංවරය ඇති වෙනවා නම් ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීව ආයතික සංවරය, මේ හතර සංවර සීලයම ඉටු වෙනවා නම් විතරයි එතන මේ නිවනට උපකාර වන සීල සංවරය පූර්ණය වෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඊටාම ගැඹුරු දෙයක්. මේ අපි සිල් සමාදන් වුණාට මේ සමාදන් වන සීලේ සංවරයක් නැත්නම් අපි අර අපාය යනවට බයෙන් තමයි මේ සත්තුන් මරන්නේ, වරදව හොරකම් නොකර ඉන්නේ, අර කාමෙහි වරදව නොසරි හැසිරෙන්නේ නැත්තේ, බොරු නොකියන්නේ. මොකද හේතුව? අපායට බයයි. එමනනම් කාර සුන්දර සුගති කාම ලෝකයකට දෙව් මිනිස් සැප රජ සැප බලාපොරොත්තු වෙන. ඒක තමයි සම්මතය. ඒ සම්මතයෙන් ඉදිරියට ගිහිල්ලා මෙතන බුදුහාමුදුරුවෝ මේ පංචශීල ප්‍රතිපදාවක් සංවරට්ඨේන කියන ආකාරයෙන් විග්‍රහ කළා. මෙතන සතර සංවරයක් තියෙනවා මේ සංවර සීලේ. ඉන්ද්‍රිය සංවරය, සිව්පසය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාතිමොක්ඛ සංවරය සහ ආජීවක පාරිශුද්ධ සංවරය කියන ආයතනික ආයතික සංවරය. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක දෙකක්. මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ දැන් බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි. ඔය පානාති පාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අර මේ බෝසත්තුමා මෞකුසකට ඇතුල් වෙනකොටත් මහා මායා දේවිය මේ පංචසිල් අටසිල් සමාදන් වෙලා තිබුණා. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොටත් සමාජයේ මේ සිල් පද, ඔය පංචසිල් අටසිල් දසසිල් මේවා තිබුණා. ඒක නෙමෙයි මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ සංවරට්ඨේන සීලම්, මේ ඉන්ද්‍රිය සංවරය, මේ සිව්පසේ ප්‍රත්‍ය සංවරය, මේ පාතිමොක්ඛ සංවරය සහ ආජීවක පාරිශුද්ධ සංවරය ඇති කරගන්නා ආකාරයයි මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිදතෝති. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිදතෝති. මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝති. පිසුනා වාචම් පහය පිසුනා වාචම් පටිවිදතෝති. සම්පප්පලාපම් පහය මේ ආකාරයට ඔය දස සිල්ම තියෙනවා. ඉතින් ඒක නිසා මේක දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත හොඳට තේරුම් ගත යුතුයි. අපි මේ සමාදන් වුණාට මේක කරන්න බෑ. අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඒකයි මේ සංවර සීලය අදිෂ්ඨානයක්. මේක සමාදන් වීමක් වෙලා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන මේ කුසලං අකුසලං තේරුම් ගත්ත කෙනෙකුට පමණයි මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝති වෙනස තේරුම් ගන්න පුළුවන්. දැන් මේක දැන් පානාතිපාතා වේරමණී හෝති පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝ හෝති කියන මේ දෙකක් බව බුදුහාමුදුරුවෝ එක්තරා සූත්‍ර ධර්මයකත් විග්‍රහ කරලා තියෙනවා. මේක කතාව මං කියන්නම් පොඩ්ඩක්. මේක තේරුම් ගත යුතුයි. ඔන්න එක්තරා පුද්ගලයෙක් මේ සිල් සමාදන් වෙලා හිටියා. මේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පදය සමාදන් වෙලා හිටියා. සමාදන් වෙලා ඉන්නකොට ඒ පුද්ගලයා උදේ ඇහිලා සමාදන් වුණා පිටංගෝ පොය දවසක් කියලා. දැන් එයාට දවල් ගෙදරට යන්න වෙනවා. මේ ගෙදරට යන්න වෙන්නේ මහ කැලෑවක් මැදින්. දැන් කැලෑවක් මැදින් යනකොට මේ කැලෑවේ කොමාරි වලකට වැටිලා හිටියා. මේ සතෙක් මුව පැටියෙක් කියමුකෝ එක්ක හාවෙක් කියමුකෝ මේ සතාට ගොඩ එන්න බැරුව හිටියා. මේ සතාව දැක්කා. දැන් ඒ පුද්ගලයා කල්පනා කළා මම අද සිල් සමාදන් වෙලා තියෙන්නේ අර වේරමණී සීලය විරමණය. ඒ නිසා මේ සතාව දැන් ඒ සතාව දැන් දැක්කත් ඒ සතාව මරන්න බෑ. ඒ සතාට කරදරයක් කරන්න බෑ. මොකක්වත් බෑ. ඒ සතා නොදැක්කා වගේ ඒ පුද්ගලයා ආපහු අර ගමන ගියා. මොකද මේ සිල් සමාදන් වෙලා හිටිය නිසා මේක කරන්න බෑ. සිල් සමාදන් වෙලා හිටියේ නැත්නම් මං කරන වැඩේ දන්නවා කියලා හිතාගෙන ගියා. ඒක තමයි වේරමණී සීලය. නමුත් යම්කිසි පුද්ගලයෙක් මේ සංවර සීලය හිටියා නම් පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝ හෝති එහෙම මේ අදිෂ්ඨානයක් ඇති කරගෙන හිටිය පුද්ගලයෙක් එතනින් ගියා නම් අර සතා අතරමං වෙලා අහිංසක සතාට ගොඩ එන්න බැරුව අතරමං වෙලා ඉන්නවා. ඒ සතාගේ ප්‍රාණයක් තමන්ගේ ප්‍රාණය හා සමාන කරලා ඒ සතාටත් කළ හැකි කළ යුතු සියලු අර අවශ්‍යතාවන් කරලා ඒ සතාව ගොඩ දාලා ඒ සතාවටත් යම් මේ යන්න පුළුවන් විදියට කටයුතු කරලා උදව්වක් උපකාරයක් කරලා ඒ සතාව මුදවා හැරලා ඒ සතාටත් නිදහස් කිරීම. මේක තමයි පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝ හෝති. එනිසා එතන සමාදන් වීමක් නෙමේ තියෙන්නේ. එතන තියෙන්නේ සියලු අතින්ම අර සබ්බපාන භූත හිතාය අනුකම්පාය දයාපන්නෝ කියන තත්ත්වය එතන තියෙන්නේ. ඒකයි වෙනස. මේ සියලු සිල්පදවල මේ වෙනස තේරුම් ගත යුතුයි. එතකොට ඒක අර කුසලං පජානාති. ඒක අර කුසල ධර්මය වඩා වර්ධනය. නමුත් අර වේරමණී කියන එක විරමණය වෙන්වීම වැළකීම ඒ වෙලාවේ කළේ වැළකීම දැන් සීපත් කළා මම අද සිල් සමාදන් වෙලා. ඒ නිසා මට මේක කරන්න බෑ. නමුත් අර සතාගේ ප්‍රාණය කෙරෙහි තියෙන දයාපන්නකමක් එහෙම එකක් නැහැ. ඒකයි වෙනස. ඒ නිසා මේක ඉන්ද්‍රිය සංවරයක් නැතුව මම දෙයක් කරන්න බෑ. මේක සියලු සිල්පදවලට අදාළයි. ඊට පස්සේ මේ තුන විග්‍රහ කළා. ඒකේ අනිත් පැත්ත විග්‍රහ කරනවා මේ පානාතිපාතම් පහය පානාතිපාතා හෝති අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිදතෝ හෝති කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිදතෝ හෝති. මේක කියවගන්න එක තියෙනවා. ඊළඟට වචී සමාචාරම් පහම් භික්කවේ දුවිදෙනම් අදාමි. ඒකෙත් දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙන්ම භාවිතා කිරීමෙනුත් භාවිතා නොකිරීමෙනුත් දෙකෙන්ම හිත පිරිසිදු වෙන පහම් ක්‍රම තියෙනවා. මේ වචනේ අපි දෙපැත්තක් තියෙනවා. අර යහපත් වචන කතා කිරීමෙනුත් හිත පිරිසිදු වෙනවා. අයහපත් වචන කතා කිරීම නොකළ අත්දැරීමෙනුත් එක අසේවිතබ්බා. හිත පිරිසිදු වෙනවා. එතකොට අර වැරදි වචන, කටුක වචන, රළු වචන, සම්පප්පලාප, පිසුනා වාචා, පරුසා වාචා කතා නොකිරීමෙනුත් හිත පිරිසිදු වෙනවා. ඒ වෙනුමට යහපත් වචන, පිරිසිදු වචන, නිවන මිදෙන නිදහස් වන වචන, යහපත් වචන කතා කිරීමෙනුත් හිත පිරිසිදු වෙනවා. අධ්‍යාත්මික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් අර පංචශීල ප්‍රතිපදාවම සංවර සීලය, චේතනා සීලය, වේරමණී සීලාන සීලය, අවිතික්කම සීලය පංචශීල ප්‍රතිපදාවම පූර්ණය වෙනවා. මේක වෙනස තේරුම් ගත යුතුයි බෞද්ධයෙක් හැටියට. මේ කුසලය අකුසලය කියන දෙක වඩා වර්ධනය වීමේ කුසලය අකුසලය පරිහානියටපත් වෙන්නේ මේ දෙකම නිවැරදිව තේරුම් අරගෙන කළොත් පමණයි. ඒක නිසා මේ දෙකම තමයි මේ වචී සමාචාරම් වචී සමාචාරයට හැටියට දීලා තියෙන්නේ. මුසාවාදම් පහය, මුසාවාදී හෝති, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප. මේකේ ලොකු විග්‍රහයක් තියෙනවා. එකින් එකම මුසාවාදේ කියන්නේ මොකද්ද කියලා. එහම් බෝ පුරිස යං ජානාසි තං වදේහි ති සෝ අජානංවා ආහං ජානාමි ති ජානංවා ආහං න අජානාමි අපස්සංවා ආහං පස්සාමි පස්සංවා ආහං න පස්සාමි. මෙම විග්‍රහ කළ තියෙනවා අත් හේතුව පර හේතුව ආමිස කිංචක්ක හේතුව සම්පජාන මුසාභාසිතා හෝති. අත්ත හේතුව තමන්ට යමක් ලබා ගන්නට ලාභයක්, ප්‍රයෝජනයක්, ප්‍රශංසාවක්, ප්‍රචාරයක් වැරදි වචන කතා කිරීම, ඒ වගේම අනුන්ට පහත් කිරීමට, අනුන්ගේ ලාභේ නැති කිරීමට පර හේතුව. ආමිස කිංචි හේතුව සම්පජාන මුසාවාද, සම්ප්‍රජාන මුසාවාද. ඒක නිසා දැන් මේ සියලු වචන මේ මුසාවාදයට අයිති වෙන්නේ නැහැ. මේක හිතා මතාම තමන්ට හෝ අනුන්ට හෝ විශේෂ ලාභයක් ලබා ගන්න, ප්‍රතිලාභයක් ලබා ගන්න හෝ අනුන්ට ලැබෙන ප්‍රතිලාභය වළක්වන්න හෝ තමන්ට හෝ අනුන්ට කරන වැරදි දේ. දැන් බුදුහාමුදුරුව මේ අපි සම්මතයෙන් හිතන ආකාරයට බුදුහාමුදුරුවත් බොරු කියලා තියෙනවා. දැන් අර නන්ද කුමාරයාට පෙන්නවා අර ජනපද කල්යාණිය විවාහ වෙන්න ඉන්න දවසේ නන්ද කුමාරයව එක්කන් ගියේ බොරුවක් කියලා. බොරුව මොකද්ද? අපි සාමාන්‍යයෙන් අපි සිංහල භාෂාවෙන් කියන හැටියට බොරුවක්. මේකද ඔය මේ අර මේ හේනේ දැවිච්ච වැඳුරියෙක් පෙන්නලා ඊට වඩා අර දෙවංගරන් වාගේ රුසප්පුවක් තියෙන අය පෙන්නලා කිව්වා මේ ජනපද කල්යාණයට වඩා හොඳ ලස්සන ඕන් තරම් අය ඉන්නවා, මං ඒ අය ලබා දෙන්නම් එන්න කියලා. එහෙම කියලා බොරුවක් කියලායි මේ එක්කන් ගිහිල්ලා මහාන කළේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒ වගේම අර අඟුලිමාල හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ එහෙම බොරු කිව්වා, මම මේ නැවතිලා ඉන්නේ, උඹ නැවතියම් උඹ දුවන්නේ, මම දුවන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මේක චේතනා යහපත් නම් පිරිසිදු නම් ඒක මේ මුසාවාදී හොති වෙන්නේ නෑ. ඒකයි අර අත් හේතුව පර හේතුව ආමිස කිංචික්ක හේතුව සම්පජාන මුසා භාසිතා. ඒ නිසා මේ සම්පජාන මුසා භාසිතා කියන එක තේරුම් ගන්න ඕන. අනුන්ව හිතාමතාම අමාරුවට දාන්න, අපහසුවට දාන්න, අනුන්ට තියෙන ලාභ ලබා ගන්න යම් කිසි වචනෙන් බොරුවක් මුසාවක් කියමයි මෙතන. ඒ වගේම පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා ඒ වැරදි චේතනාවකින් කරලා අනුන් මේ මුලාවට දාලා, අපහසුවට දාලා, අමාරුවට දාලා කරන වැඩ වලින් මිදී නිදහස් වීමයි මේ මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝ හෝති, පිසුනා වාචම් පහය පිසුනා වාචා පසුවිදතෝ හෝති, පරුසා වාචම් සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිදතෝ හෝති. ඒක විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මේකේ දෙපැත්ත ද්වතාවය හරියටම තේරුම් ගන්න ඕන. අපි ඒ අයහපත් වචන වලින් මිදී නිදහස් වෙන්න ඕන. ඒ වගේම ඒ වෙනුවට යහපත් වචන නිතරම භාවිතා කරන්න ඕන. එහෙමයි අර පචී සමාචාරම් පාහං සේවිතබ්බම්පි අසීපිතබ්බම්පි ද්විදේනම් වදාමි කිව්වේ ද්‍යාකාරයකින්ම මේ වචන භාවිතා කරනකොට වචන භාවිතා කිරීම නවත්තලා හරියන්නේ නැහැ. ඒ වචන වැරදි වචන තෝරගෙන ඒවා භාවිතාන් බැහැර කරන්න ඕන. ඒ වෙනුවට හරි වචන, නිවැරදි වචන, පිරිසිදු වචන, යහපත් වචන, හිත නිවැරදි වචන, කුසලං කුසලයේ වඩා වර්ධනය වන වචන පාවිච්චි කරන්න ඕන. අර වැරදි වචන අකුසලයේ වඩා වර්ධනය වන වචන තෝරගෙන අයින් කරන්න ඕන. දෙකම කරන්න ඕන. එක ආහන පහන, එක අස්සපස්ස, එක සේවිතම් බා සේවිතම් බා, එක කරණීය අකරණීය දෙකටම ගැලපෙන දේ. ඊළඟට තුන්වැනි එක මනෝ සමාචාරං පාහම් භික්කවේ දුයිදේනම් වදාමි. මේක ටිකක් ඊට වඩා ගැඹුරුයි. දැන් මේ පළමුවෙන්ම කිව්වේ අර පානාතිපාතා අදින්නාදාන කාමේස මිච්ඡාචාරා. ඊට පස්සේ දෙවෙනුවට කිව්වේ මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා. දැන් මෙතන අපි මේ සමාදන් වන පංචශීලයට අයිති නොවන දෙයක් මනෝ සමාචාරම් සේවතෝ කියලා කිව් එකේ තියෙන්නේ. ඒක ඊට වඩා ටිකක් ගැඹුරුයි. මේක වෙන කාගෙන්වත් මේක ගන්න පුළුවන් පිරිසිදු කරගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ඊටාම ගැඹුරුයි. මේකේ තුනක් තියෙනවා. කතන් රූපම් බන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ. ඔය 113 වෙනි ඡේදයේ තියෙනවා මේක මේ දෙපැත්ත. යන්තං පරස්ස පර ඒකච්චෝ අභිජ්ජාලූ හෝති. මේක එක සිල්පදයක් තමා. ඒකච්චෝ අභිජ්ජාලූ හෝති. අභි ඉච්ච, අභිජ්ජා කියන්නේ අභි ඉච්ච, දැඩි කැමැත්ත, දැඩි ආශාව, දැඩි අවශ්‍යතාව. මොකක් පිළිබඳ? යන්තම් පරස්ස පරචිත්තූපකරණ. අනුන් සතු අනුන්ට ලැබෙන ලාභය හෝ අනුන්ට ලබාගත් දේ හෝ ලැබෙන දේ හෝ පිළිබඳව මේ අභිජ්ජා කියන දැඩි ආසාවක්, දැඩි කැමැත්තක්, තමන්ට නොලැබුණු දේ තනතුරු හෝ දේපල හෝ යානමාන. අපි හිතමුකෝ කෙනෙක් අලුත්ම හොඳ වටින වාහනයක් ගත්ත කියලා. මේ වාහනයට තමන්ට ලබා ගැනීමට නොහැකි වීම ගැන අර පුද්ගලයාගේ හිතේ දැඩි අර අභිජ්ජාවක් ඇති වෙනවා. අනේ මටත් මේ වාහනයක් ගන්න පුළුවන් නම් උනානම් හොඳයි, මට මේ වාහනේ ලැබුණේ නැහැ කියලා අර අනික් මිනිහට ලැබීම ගැන හිතේ ඇති වෙන අර අප්‍රසන්න භාවය, දැඩි අර අභිජ්ජාව තමයි, දැඩි ආශාව කැමැත්ත තමයි මේ අභිජ්ජාලු හොති කියන්නේ. දෙවෙනි එක ව්‍යාපන්න චිත්තු. ව්‍යාපන්න කියන්නේ වැය වෙන පැත්ත, පහළට යන පැත්ත, අපායට පැත්ත, අර දුගතියට යන පැත්ත. ව්‍යාපන්න චිත්තෝ. ඒ හිත දවස ගාන එන්න එන්න මේ හිතවිල්ල හිතන හැම වෙලාවකම අර අපාය පැත්තට නැඹුරු වෙලා පහළට යන හිත ව්‍යාපාද චිත්ත. මේ පාද දෙකක් බුද්ධ දේශනාවේ තියෙනවා. එකක් පළවෙනි එක පොට්ටපාද, දෙවෙනි එක ව්‍යාපාද. පොට්ටපාද කියන්නේ අඳුරට. දැන් පොට්ටයා කියන්නේ අන්ධයානේ. අඳුරට පැත්තට හැරිවිලා ගමන් කරන පොට්ටපාද සූත්‍රයේ තියෙන මේක. පොට්ටපාද කියන්නේ අර කාමච්ඡන්දයෙන් පොට්ටපාද. ඒ වගේම ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් ව්‍යාපාද. ඒක තව පැත්තක්. එනිසා එතන වෙන්නේ අර අපාය පැත්තට ගමන් කරනවා, අතන අඳුර පැත්තට ගමන් කරනවා. දෙකම අවසානයේ වෙන්නේ මෝහය තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා පොට්ටපාද ව්‍යාපාද කියලා දෙකක්. මේ ව්‍යාපන්න චිත්තෝ හෝති කියන එකේ තේරුම ඒ පහළට අපායට වැරදි පැත්තට ගමන් කරන හිතට කියනවා ව්‍යාපන්න චිත්තෝ කියලා. තුන්වැනි එක මේ මනසෙන් කරන වැරදි. දැන් ඒකච්චෝ අභිජ්ජාලූ පළවෙනි එක, ව්‍යාපන්න චිත්තෝ දෙවෙනි එක, තුන්වැනි එක පදුට්ට මන සංකල්පෝ. මේ අර මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන. පදුට්ටේන කියන්නේ අර මේ බොහොම පහළට බොහොම දුක් තත්වයට බොහොම අමාරු අපහසුතාවයන් එහෙමනම් කිලුටුම කිලුටු තත්වයට හිතපත් වෙන එක තමයි පදුට්ට මන සංකප්පෝ. ඒ පුද්ගලයා තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා ගෑවිලාවක් නැහැ. ඒ අනුව තමයි පදුට්ට මන සංකප්පෝ. මේ තුනම අර අකුසලය වඩා වර්ධනය වෙනවා, කුසලය පරිහානියටපත් වෙනවා. අර යම් කිසි කෙනෙක් අභිජාලූ හෝති හෝ ව්‍යාපන්න චිත්තෝ පදුට්ට මන සංකප්පෝ තියෙනවා. ඒකේ අනිත් පැත්ත ඒක විජා අභිජා කියන එකේ අනිත් පැත්ත අනභිජ්ජා අයන්නක් දාලා තියෙනවා. නයන්නකුයි අනභිජ්ජා ලෝහෝති. ව්‍යාපන්න කියන එක අව්‍යාපඥ අභ්‍යාපන්න චිත්තෝ හෝති. අර පදුට්ට මන සංකප්පෝ අපදුට්ට මන සංකප්පෝ. ඒ අර හිතේ ඇති වෙන පිරිසිදු බව ඇති කරගන්නට උපකාර වෙන දේවල් ක්‍රියාකාරකම්. මේ අර ව්‍යාපාදයේ මේ අභිජ්ජා ව්‍යාපාද පදුට්ට මන සංකප්ප කියන එක තුන හිතෙන් අයින් කරන්න ඕන අසේවිතබ්බා. ඒ වගේම අනභිජ්ජා අව්‍යාපාද අපදුට්ට මන සංකප්පෝ භාවිත කරන්න ඕන, සේවනය කරන්න ඕන. ඒවා ඒ දෙකෙන් හිත අර පාහන් වෙනවා, මනෝ සමාචාරම් පාහන් කියන තත්වයට පත් වෙනවා. ඊළඟට දැන් මේකේ මේ සූත්‍රයේ තව හුඟක් දේවල් තියෙනවා. මේක තේරුම් ගත යුතුයි. නමුත් මේක ඉතාම ගැඹුරු දෙය. අපි මේ පන්සිල් කියලා මේ දසසිල් කියලා දස කුසලය අකුසලය කියලා තේරුම් ගත්තට මේක තේරුම් ගත්තේ නැත්නම් මේ සියලු දේවල් වලින් අපේ හිත කිලුටු වෙන පැත්තකුත් තියෙනවා, පිරිසිදු වෙන පැත්තකුත් තියෙනවා. ඔය දොරවල් පහමයි මේ ඇහැකන නාසය දිවකය මන මේ පිරිසිදු බවටපත් කරගන්නත් මේ කිලුටු බවටපත් වෙන්නත් හේතු වෙන්නේ. ඒ නිසා මේ ඇහැකන්නාසය දිවකය මන පාවිච්චි නොකර පිරිසිදු වෙන්නත් බෑ, කිලුටු කරගන්නත් බෑ. අපි කිලුටු වෙන පැත්ත හොයලා තේරුම් අරගෙන ඒක නොකර ඉන්න ඕන. අකරණීය ධර්ම හැටියට ඒවා පස්ස කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, අයින් කරන්න ඕන, ඒවා අසේවිතබ්බා කරන්න ඕන, ඒවා සේවනයෙන් බැහැර කරන්න. ඒ වගේම පිරිසිදු වෙන පැත්ත බලලා ඒක භාවිතයට ගන්න ඕන. මේක තමයි ආනපාන, මේක තමයි අස්සපස්ස, මේක තමයි සේවිතබ්බා අසේවිතබ්බා, මේක තමයි කරණීය අකරණීය, මේක තමා සුව අසුව දුවතාවය. මේක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මේ මනෝ සමාචාරම් පාහන් කියන එක මනසේ පිරිසිදු වීම තමා මේ අපිරිසිදු වීම සහ පිරිසිදු වීම තමා බලවත්. ඊළඟට තියෙන තවත් හතරක් චිත්තූපපාදම් පාහන් සංඥා පටිලාභම් පාහන් චිත්තූපපාදම් පාහන් අත්තභාව පටිලාභම් පාහන් හතරම ඔය මනෝ සමාචාරම් පාහන් කියන අර දීගංවා දීර්ඝ සංසාරය අපි පවත්වාගෙන ආපු වැරදි ගති අයින් කරන්න ඕනේ. ඒ වෙනුවට නිවැරදි ගති සේවයට සේවිතබ්බා ගන්න ඕනේ. ඒක තමයි මේ ඉතුරු හතරෙන්ම විග්‍රහ කළේ. මේකේ චිත්තූපපාදම් පාහම් වික්කවේ දුයි දේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්. මෙතන මේ චිත්තූපපාදම් හැටියටත් විග්‍රහ කරලා තියෙන්නේ නැවත අර ඒකච්චෝ අභිජ්ජාලු ඒකච්චෝ ව්‍යාපාදවා ඒකච්චෝ අර පදුට්ටමන සංකප්ප හැටියට තියෙන්නේ විහේසවා. විහිංසා කියන්නේ විහේසනවා කියන්නේ අනුව විහේසවා විහිංසා. මේක වෙනුවට අවිහිංසාව, අර අභිජ්ජා වෙනුවට අනභිජ්ජා, ව්‍යාපාද වෙනුවට අව්‍යාපාදය. එනිසා චිත්තූපපාදම් පාහන් කියන එකේ අර මනෝ සමාචාරම් පාහන් කියන එකේ කිසිම වෙනසක් නැහැ. නමුත් හැබැයි මේ සිතට එන සිතුවිලි දිගේ අපි අර අභිජ්ජා ව්‍යාපාද විහේස කියන අරමුණු දිගේ රෝධ කරනවා නම් හිත කිලුටු වෙනවා. ඒ වගේම අනභිජ්ජා අව්‍යාපාද අවිහිංසා දිගේ සිත දිගේ චිත්ත වීදි රෝධ කරනවා නම් ඒ අනුව හිත පිරිසිදු වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හිතේ ඇති වෙනවා. ඒක තමයි ඒක කිව්වේ. ඊළඟට ඉතාමත්ම අදට ගැළපෙන දෙයක් තියෙනවා. සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුයි දේනං වදාමි. මේක අදට අද සියලු භාවනා මධ්‍යස්ථානවල මෙන්න මේ කාරණය තමයි වරද්දගෙන තියෙන්නේ. සංඥා පටිලාභම් පහං කිව්වේ චක්කු සංඥා, සෝත සංඥා, ගාන සංඥා, දිවහා සංඥා, කාය සංඥා, මනෝ සංඥා. සංඥා හයක් තියෙනවා. ඇට අරමුණු වන රූප පිළිබඳ සංඥා, කනට අරමුණු ශබ්ද රූප පිළිබඳ සංඥා, නාසයට අරමුණු වන ගන්ධ සුවඳ රූප, දිවට අරමුණු වන රස රූප, කයට අරමුණු වන පොට්ටබ්බ පහස රූප, මනසට අරමුණු වන ධම්ම. මේ සියලු සංඥා යම් කිසි කෙනෙක් අයින් කරනවා නම් මොකද වෙන්නේ? අසඤ්ඤ වෙනවා. අද සියලු භාවනා මධ්‍යස්ථානවල මොකද කරන්නේ? විශේෂයෙන් අර නක්කාවත්ත කියලා මහත්තයෙක් පොතක් ලියලා තියෙනවා. මොකද්ද පොත? සංඥා නිරෝධය නිවරයි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සංඥා පටිලාභම් පහම් භික්කවේ දුයිදේ නම් වදා. දැන් ඔය කරන්නේ ප්‍රායෝගිකව එකපාට කියලා දෙන්නේ ඔය භාවනා මධ්‍යස්ථානවලට. රූපයක් ආවත් රූපයක් 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 රූපයක්, වේදනාවක් ආවත් වේදනාව වේදනාව, ඕක ඉවර වෙනකන් නැති වෙනකන්, ඕක ඉවර වෙනකම්ම රූපයක් රූපයක් වේදනාවක් වේදනාවක් සංඥාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. මේක තමයි කියලා දෙන්නේ. මේක හරිද? මේක වැරදි? සංඥාවේ හොඳ පැත්තක් තියෙනවා. හිත නිවෙන මිදෙන හිත පිරිසිදු වෙන සංඥා මේ ඇහැට අරමුණු වෙනවා. අපි සමාධි රූපයක් අපි ගම්මුකෝ. අපි මේ හොඳ දැන් මේ නියම නිවැරදි උතුම් නිර්මල බුද්ධ ධර්මය අහනකොට අපිට මොකද වෙන්නේ? මේ සෝත සංඥා, මේ කනට මේ සංඥා අත්හැරියොත් මොකද වෙන්නේ? ඈ, අපි අර පරුස වචන කියනවා ඒවා අත්හැරියට හරි. නමුත් මේ යහපත් මිදෙන නිවෙන විමුක්තියට නිදහස් වෙන මේ සද්ද සංඥා මොකද වෙන්නේ? ඒවත් අත්හැරියොත් අපි එහෙමනම් බණ අහන්නේ නැහැ. එහෙනම් සෝතාවදානේ පඤ්ඤා සුතමිඥානයක් නැහැ. ඉතින් ඒක නිසා සියලු සංඥා අත්හැරීම බුද්ධ දේශනාවක් නෙමේ. නමුත් ඒ සියලු සංඥා අත්හරින්න ඕන කියලා මේ ඇහැට අරමුණු වන චක්කු සංඥා, කනට අරමුණු වන සෝත සංඥා, සියලු අරමුණු සංඥා නිරෝධයයි කියලා ඔය නක්කාවත්තේ කුලරත්න කියලා මහත්තයෙක් පොතකුත් ලියලා තියෙනවා. මේක මේ බුදු දහම සම්පූර්ණයෙන්ම විකෘති කළ නිවන වැහුව පොත් තමයි ඕවා. ඒ පිටිපස්සේ යන මිනිස්සුත් පොඩිසක් ඉන්න ඔය හුඟක් තව ගෝලයෝ බාලයෝත් මේ සම්පූර්ණ අසංඥ තලයට යන. හැබැයි එතනක් ධ්‍යාන ලැබෙනවා. ඒකයි මේකේ වැරද. අනාර්ය අරූපී ධ්‍යාන සංඥා නිරෝධයෙන් ලැබෙනවා. බුදුහාමුදුරුව එහෙම කිසි දවසක සංඥා නිරෝධයක් ගැන කියලා නැහැ. කියලා තියෙන්නේ සංඥා වේදිත නිරෝධයක්. මොකද්ද කියලා තියෙන්නේ? සංඥාව නිසා උපදින වේගය වේදනාව නිරෝධ කළ යුතුයි, නිරෝධ කළ හැකි. නමුත් අර වේදිත කියන කෑල්ල කපලා සංඥා නිරෝධය නිවනයි කියලා ලියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ සංඥා වේදිත නිරෝධය. නිරෝධ කළ යුත්තේ සංඥාව නෙමේ, සංඥාවෙන් උපදින වේගය වේදනාව. ඒකනේ මේ ආනපාන සති සමාධි සූත්‍රයේ වේදනානුපස්සනාව තියෙන්නේ. වේදනානුපස්සනාවේ සංඥාව නෙමේ නිරෝධ කළ හැක්කේ, කළ යුත්තේ ඒ සංඥාව නිසා උපදින වේගය ආවේගය වේදනාව. අර වැරදි දේ. මේ දෙක තේරුම් ගන්නේ නැතුව තමයි හැබැයි මේ මහා වේදල්ල චූල වේදල්ල සූත්‍ර දෙකේ පැහැදිලිව තියෙනවා. අර ධම්මදින්නා විසාකා උපාසකයතුමාට මේ සංඥා වේදිත නිරෝධය පිළිබඳව ඉතාම පැහැදිලිව විග්‍රහයක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. සියලු සංඥා නිරෝධ කිරීමක් බුද්ධ දහමේ බුද්ධ ධර්මයට අනුව නැහැ. නමුත් අද සියලු භාවනා මධ්‍යස්ථානවල මේක වැරදියට ඔය සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානවල මේ සංඥා නිරෝධය තමයි සියලු රූප රූපයක් 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 කියලා අයින් කරනවා. සියලු වේදනා වේදනාවක් 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 කියලා අයින් කරනවා. සියලු සංඥා අයින් කරනවා. ඒක අසංඥ තලයට එක පැත්තක් විතරයි. ඒකේ පාන තියෙනවා, ආන නැහැ. එනිසා හොඳ යහපත් නිවෙන මිදෙන පිරිසිදු වෙන හිත අර පිරිසිදු වෙන පාහං සංඥා පටිලාභම් පාහං කියන එක අද ඔය භාවනා මධ්‍යස්ථාන වල නැතිකම නිසා තමයි ඔය අසංඥ තලයට යන්නේ. අර අක්කන සූත්‍රයේ දේශනා කරපු අර අර දීර්ඝායුෂ දේවනිකායඹලට තමා ඔතෙන්දි පත් වෙන්න යන්න ඒ ගතිය තමා ලං වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගත යුතුයි. ඒ නිසා සියලු සංඥා අයින් කිරීම බුද්ධ දේශනාව නෙමෙයි. මෙතනත් නැවතත් මේ සංඥා සියල්ල එන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අතීත වර්තමාන දුර ළඟ අධ්‍යාත්මික බාහිර එකලස් ආකාරයටම එන්නේ. මේක මේව තමයි අභිජ්ජා ව්‍යාපාද විහිංසා හැටියට එන්නේ. ඒකමයි මේ නැවතත් මේ සංඥා පටිලාභම් පහන් විකවේ කියන එකෙත් විග්‍රහ කරලා තියෙන එකෙත් දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. භාවිතා කළ යුතු ඒවා තහා භාවිතා නොකළ යුතු ඒවා ඒකට තීරණය තමයි. කුසලම් පජානාති අකුසලම් අභිවඩ්ඩන්ති නම් ඒක භාවිතා නොකරන්න ඕන. කුසලම් අභිවඩ්ඩති අකුසලම් පහනාති නම් ඒක භාවිතා කරන්න ඕන. ඊළඟට අවසාන එක මේ දිට්ඨි පටිලාභම් කියලා තව එකක් තියෙනවා. මේ දෘෂ්ටි පටිලාභම් පිළිබඳව ඒත් දෙපැත්තක් තියෙනවා. තමන්ගේ අර වැරදි දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය නොගැලපෙනදී අයින් කරන්න ඕන. ඒ වගේම තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු කරගන්න ඕන. ඒ සඳහා මේ මනසේ මේ කතා මේ තුනමයි මෙතනක් තියෙන්නේ. දිට්ඨි පටිලාභම් පහං වික්කවේ කියන එකෙත් එතන මෙතනත් කියලා තියෙන්නේ මේ නත්ති දින්නන් නත්ති උටන් නත්තිටන් අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන තියලා තියෙන්නේ. ඊට පස්සේ සම්මා දෘෂ්ටිය දෙආකාරය අර මහාචත්තාරික සූත්‍රයේ මේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ අවසාන එක අත්තභාව පටිලාභං සේවතෝ අභිවඩ්ඩಂತಿ. අත්තභාව පටිලාභං කියන එකෙත් දෙපැත්තක් තියෙනවා. එතන අභ්‍යාපජ්ජ සබ්භ්‍යාපජ්ජ අභිනිබ්බන්ත අභ්‍යාපන්න ඒ වගේම අනිබ්බත්ත පරිනිට්ඨිතෝ භාවාය මේකෙත් දුයිදී නමදාමි. ඒකෙත් තියෙන අර ව්‍යාපාද අභිජ්ජා විහිංසා කියන තුනමයි මේ දෙපැත්තට මේ විග්‍රහ කරලා තියෙන්නේ. මේ අනුව මේ බුදුහාම මේ සරියුත් හාමුදුරුව මේ සිල්පද දස අකුසලයේ සහ කුසලයේ කියලා අපි අද සම්මතයෙන් කරගෙන මේ තියෙන දෙයමයි ඔය මේ පාණාති පාතා අදින්නා දාන කාමේසු මිච්ඡාචාරා මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්මප්පලාපා අභිජ්ජා ව්‍යාපාද විහිංසා මේ 10 තමයි දස අකුසලය. ඒ 10මයි අනිත් පැත්තට අර කුසලය. දැන් මෙතන මේ අකුසලයයි කුසලයයි දෙකම හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරයට ප්‍රත්‍ය සංවරයට ආජීව පාරිශුද්ධ සංවරයට පාතිමෝක සංවරයට උපකාර වෙන්නේ නැත්නම් ඒක අත්තරින්න ඕන. උපකාර වන දේ භාවිතා කරන්න ඕන. ඒකෙන් අනුයි අර කුසලං අභිවඩ්ඩಂತಿ අකුසලං පරියායಂತಿ වෙන්නේ. මේක විග්‍රහ කළා සරියුත් හාමුදුරුව. මේ දෙපැත්ත මේ දෙපැත්තම තියෙන්න ඕන. මේ ද්වතාවය තේරුම් ගන්න තාක්කල් මේක කරන්නත් අමාරුයි. මේක දෙපැත්තම තියෙනවා. දෙපැත්තෙන්ම සේවිතම්බා සේවිතම්බා දෙකෙන්ම පිරිසිදු වෙනවා නම් ඒක හොඳයි. දෙකෙන්ම අපිරිසිදු වෙනවා නම් ඒක වැරදි. දෙකෙන්ම අපිරිසිදු වෙන අවස්ථාවක් තියෙනවා. අපි ප්‍රිය දෙයට ඇලුනොත් එතෙන්දී දෙපැත්තෙන්ම අපිරිසිදු වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. අප්‍රිය දෙයට ගැටුනොත් දෙපැත්තෙන්ම අපිරිසිදු වෙනවා. ප්‍රියා ප්‍රියා අතර වැරදිසේ මැන්නොත් දෙපැත්තෙන්ම අපිරිසිදු වෙනවා. ඒ වගේම පිරි දැක්කොත් අපිට පුළුවන්කම තියෙනවා මේ දෙපැත්තෙන් මයින් වෙලා අර පාහන් කියන පිරිසිදු බව හිතේ ඇති කරගන්න. එහෙම මේ සරියුත් හාමුදුරුව මේ ද්වතාවයේ දෙපැත්ත විග්‍රහ කළා. අර කුසල අකුසලයේ විග්‍රහ කළාම මේකේ කර්ම මහත පිළිබඳවම දෙපැත්ත. ඊට පස්සේ සාදු සාදු සාරිපුත්ත සාදුකෝ තං සාරිපුත්ත විමස මයා සංකිට්ඨේන බාහසත්ත විත්තාරේන අත්තං අවිවත්තස එවං විත්තාරේන අත්තං අජානාති. මම මේ පිළිබඳව විග්‍රහයක් කරන්න ගියා නම් බුදුහාමුදුරුවෝ මේ කියනවා මේ සරියුත් හාමුදුරුවෝ කියපු දෙයට වඩා වෙනස් දෙයක් මටත් කියන්න නැහැ. මේ කියපු දෙය හරියටම හරි. ඒක නිසා මම මේක අනුදැනව දාරනවා කියලා සාදු සාදු සාරිපුත්ත කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඊළඟට දැන් මේ කිව්වේ ඔය කියන දස අකුසලය පිළිබඳ. ඊළඟට මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තව පැත්තකට යනවා. ඊට පස්සේ නැවතත් සරියුත් හාමුදුරුව තව කරුණු පහක් මේ කරුණු පිළිබඳවම ආයිසරයක් විග්‍රහ කරනවා. එක අර බුදුහාමුදුරුවෝ මේවා කළා. මේක තියෙන්නේ 119 වෙනි ඡේදයේ තියෙනවා. චක්කුඤ්ඤයං රූපං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. පළවෙනි මොකද්ද? චක්කු විඤ්ඤයං රූපං පාහං, සෝත විඤ්ඤයං සද්දං පාහං, ගාන විඤ්ඤයං ගන්ධං පාහං, ජීවා විඤ්ඤයං රසං පාහං, කාය විඤ්ඤයං පොට්ටබ්බං පාහං, මනෝ විඤ්ඤයං ධම්මං පාහං. මේ දුරවල් හය, චක්කු සෝත ගාන ජීවා කාය මනෝ දුරවල් හයට අරමුණු වෙන්නේ චක්කු විඤ්ඤය රූපං පාහං, සෝත විඤ්ඤය සද්දං පාහං, ගාන විඤ්ඤය ගන්ධං පාහං, ජීවා විඤ්ඤය රසං පාහං, කාය විඤ්ඤය පොට්ටබ්බං පාහං, මනෝ විඤ්ඤය ධම්මං පාහං. මේ හැම එකක්ම දුවි දේනං බදාමි. දෙආකාර සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. මේ එතකොට මේ ඇහැකණනාසය දිවකය මන කියන මේ හය අර ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ නම් කිලුටු වෙනවා. ඉන්ද්‍රියේසු සංවරණං ගුත්තද්වාරෝ පිරිසිදු නම් මේ හය පිරිසිදු වෙනවා, නිවනට උපකාර වෙනවා, උදව් වෙනවා. මේක තමා මේ ඉන්ද්‍රිය හය පිළිබඳව සංවරය. එකක් මෙතන විග්‍රහ කරලා තියෙනවා චක්කු විඤ්ඤයං කොහොමද වෙන්නේ කියලා. ඒ අනුව ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒව තදවෝද ඉමංසකෝ අහම් බන්තේ භගවතා සංකිට්ඨේන. භාග්‍යවතුන් වහන්සේ ඒ හය නැවතත් චක්කු විඤ්ඤයං රූපං සෝතු විඤ්ඤයං ඒක විග්‍රහ කරලා නැවැත්තුවා. ඊට පස්සේ ආයිසරි උත්තාමඳුරෝ චක්කු විඤ්ඤයං රූපං පාහං සාරිපුත් මේ විග්‍රහ කරනවා. ඉතිකෝ පණේතුං උත්තං භගවතා කිංචේතං පටිච්චුත්තං යථා රූපං බන්තේ චක්කු විඤ්ඤයං රූපං සේවතෝ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ. ඒ රූපං චක්කු විඤ්ඤයං රූපං අර ඉස්සෙල්ලා විග්‍රහයමයි කළේ. මේ ඇහැන් රූපයක් අපි භාවිතා කරනකොට, පරිහරණය කරනකොට, සේවනය කරනකොට ඒ අනුව අකුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක වැරදි. කුසලය වඩා පරිහරණයටපත් වෙනවා නම් ඒක වැරදි. අකුසලය පරිහරණයටපත් වෙලා කුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක හරි. ඒ අනුව චක්කු විඤ්ඤයං රූපං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි කියලා සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි විග්‍රහ කළා. මෙහෙම සෝත විඤ්ඤයං, ගාන විඤ්ඤයං, දිවා විඤ්ඤයං, කාය විඤ්ඤයං, මනෝ විඤ්ඤයං හයම පිළිබඳව දෙපැත්තම විග්‍රහ කළා. කරලා මේ ඇහැ කන නාසය දිව කය මන හය තමා දුරවල් හය. පරිමුඛං සතින් උපට්ඨපිට්ඨා කියපු මුඛ හය. මේ දුරවල් හයම අපේ පාලනය තියෙන වෙන කිසි කෙනෙකුට මේ දුරවල් හය තමන්ගේ තියෙන ඔය දුරවල් හය කාටවත් පාලනය කරගන්න පුළුවන්, පාලනය කරලා දෙන්න බෑ කිසි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, බුදුහාමුදුරුවන්ට, අම්මට, තාත්තට, සාම්පුරුෂයට, භාර්යාවට, දරුවන්ට කිසි කෙනෙකුට බෑ තමන්ගේ ඇහැ සංවර කරලා දෙන්න, පාලනය කරලා දෙන්න, ශික්ෂණය කරලා දෙන්න, පාලනය කරලා දෙන්න. තමන්මයි තේරුම් ගත යුත්තේ මේ තමන්ගේ පාලනය තියෙන පූර්ණ පාලනය තමන්ට. කිලුටු කරගන්නේ මේ ශික්ෂණයක් නැතුව, අශික්ෂිත විදියට, සංවරයක් නැතුව අසංවර විදියට. අසංවර වෙන්නෙත් ඔය ඉන්ද්‍රියය, සංවර කරගත යුතු වෙන්නෙත් ඔය ඉන්ද්‍රියය. ඔය දෙපැත්ත දුයි දෙනම් වදාමි කියලා මේ දෙපැත්තම මේ ඉන්ද්‍රිය හය දුරවල් හය තමා මේ ඉන්ද්‍රිය සංවරය තමා පළමු කොටම වැදගත් වෙන්නේ. මේක තමා මේ අර හතර සංවර සීලය තමා දැන් මෙතන මේ විග්‍රහ කරන්නේ. මේ ඉන්ද්‍රිය සංවර සීලය ඊගාවට මේ මෙහෙම මේක සරියුත් ආමුදුරුව මේ ඇහැ කණ්ණාසය දිවකයමන් දෙපැත්තක් තියෙනවා භාවිතා කරන්න. ඇහැ කරුණාසේ දියකය භාවිතා නොකර ජීවත් වෙන්න බෑ කිසි කෙනෙකුට, බුදුහාමුදුරන්ටත්, අරහතුන් වහන්සේටත්. හැබැයි මේ ඇහැට දැක්ක රූපේට නොඇලී නොගැටී මුලා නොවී උපේක්ඛා සිතින් කටයුතු කරනවා නම් ඒක සංවරත්වය. ඇර ඇහෙන් දැක්ක ප්‍රිය රූපේට ඇලෙනවා නම්, අප්‍රිය රූප ගැටෙනව නම්, ප්‍රියාප්‍රිය රූපය අතර මනලා වැරදිසේ මනිනව නම්, මානයෙන් කටයුතු කරනවා නම් ඒක අසංවර කම. මේක තේරුම් ගන්න ඕන. එතකොට මේ ඇහැ කරුණාසේ දියකය මන නෙමේ වැරද්ද. ඒ ඇහැ කන්නාසේ දිවකය මන අපි නිවැරදි ආකාරයට පරිහරණයට භාවිතා කරන්නට කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. ඊළඟට මේක විග්‍රහ කරලා 121 වෙනි ඡේදයේ තියෙනවා තවත් කරුණකට ගියා ප්‍රත්‍ය සංවරය. සිව්පසය පරිහරණය කරන්න ඕන. චීවරම් පාහන් සාරිපුත්ත දුයි දේනම් වදාමි. පිණ්ඩ පාතම් පාහන් සාරිපුත්ත දුයි දේනම් වදාමි. සේනාසනම් පාහන් පාරිපුත්ත දුයි දේනම් වදාමි. ඊට පස්සේ අර බේසජ පරිකාරම් කියන එක මෙතන ගාමම් පාහන් නිගමම් පාහන් නගරම් පාහන් ජනපදම් පාහන් පුද්ගලම් පාහන් මේක අර සිව්පසය පරිහරණය කිරීම ප්‍රත්‍ය සංවරය. අර ඉස්සෙල්ලා කිව්වේ ඉන්ද්‍රිය සංවරය. මෙතෙන්දි කිව්වේ මේ සිව්පසය ප්‍රත්‍ය සංවර සීලය. සතර සංවර සීලය පූර්ණ වෙනවා ඉන්ද්‍රිය සංවර සීලයත් ප්‍රත්‍ය සංවර සීලයත් පරිහරණයකින්. ඒ නිසා අපිට ජීවත් වෙන්න බෑ පිණ්ඩ පාත චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය නැතුව. මේ කය මේ පවත්වාගෙන නොගිහින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ මඟපල ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේ පළමු කොටම මේ කය මේ ශරීර කූඩුව අපේ මරණය දක්වා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම දක්වා අපි පවත්වාගෙන යන්න ඕන. ඒ පවත්වාගෙන යාම සඳහා මේ සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඕන. හිතට වහලක් ඕන සේනාසන. නැතුව බෑ අවුවට වැස්සට නොතෙමී ඉන්න ඕන. විලි වහ ගන්න ඇඳුමක් ඕන චීවර. ඒ වගේම මේ කය පවත්වාගෙන යන්න පිණ්ඩපාත අවශ්‍යයි. එතෙන්දී අපි ණය නොවි පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් අපි මේ සිව්පසය භාවිතා කළ යුතුයි, පරිහරණය කළ යුතුයි. දැන් අර මේ විශේෂයෙන්ම මේක අර පබ්බජ්ජා කියන ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූ බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසටයි කිව්වේ. ඉතින් ඒක නිසා මේ සිව්වණක් පිරිස ඒ සතර මේ සිව්පසය ප්‍රත්‍යහතර භාවිතා කළ යුතුයි. ඒවා භාවිතා නොකර ජීවත් වෙන්න බෑ. ඒ නිසා එහෙම අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ඒවා භාවිතා නොකර පරිහරණ නොකර මේ කයට දුක් දීලා තවල දවලා එහෙම ගත්තුන. ඒක තමයි අත්තකිලමතානු යෝග. ඒ වගේම ඒවා උපරිම වශයෙන් භාවිතා කරලා හොඳට කාල බීල සැප සම්පත් කාම සම්පත් ලැබලා ඒක කාමසිකල්ලිකානු යෝග. ඒක අන්ත දෙක. ඒක වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දී අපි ඒ සිව්පසය ලබා ගන්න ඕන. හැබැයි ඒ ලබාගත් මොහොතේම ඒක පරිහරණය කරන්නට පෙර පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒ ණය එවලෙම ගෙවලා ඒක පිණ්ඩපාතේ ගන්න ඉස්සෙල්ලා ඒ ලබා දුන්න පින්වතුන්ට පින් දීලා පින් අනුමෝදන් කරලා පින් පවරලා ඒ වගේම ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒක පරිහරණය කිරීම අවශ්‍යයි. මේ පරිහරණය කරන්නේ මේ කය පවත්වා ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පමණක්. මේක තමයි අර ප්‍රත්‍යවේක්ෂා ගාථාවේ තියෙන්නේ. අර මේ අද අපි සම්මතයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන ගාථාවල තියෙන්නේ. මේ ගාථාව කිව්වට විතරක් හරියන්නේ නැහැ. දැන් අපි ඔය ගාථාව කියනවා මුමුණනවා. නමුත් මේකේ අර්ථයේ ධර්මය හරියටම තේරුම් ගන්න ඕන. මේ පිණ්ඩපාතය අපි වළඳන්නේ මේ ශරීරය පවත්වා ගන්න. මේ ශරීරය පවත්වා ගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උපකාර කර ගැනීමට පමණක් මේ අනුන් දෙන දානය පිණ්ඩපාතය සිවුරු සේනාසන ගිලාන ප්‍රත්‍ය අපි පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන හැම අවස්ථාවකම ඒවා ලබා දුන්න පින්වතුන්ට පින් දීලා පින් පවරලා ඒ අයගේ ඥාතීන්ට පින් බීලා ඒ ණයෙන් ඒ මොහොතෙම අපිත් නිදහසලා ඒ දෙන පුද්ගලයාටත් යහපතක් සිතක් ඒ පුද්ගලයාටත් ධර්මාවබෝධයක් ලැබෙන්න කටයුතු කිරීම තමයි පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් සිව්පසය භාවිතා කිරීම. ඒක තමයි පටිසේවනා පහතබ්බා කියලා මෙතන මේ කිව්වේ. මේක තමයි ප්‍රත්‍ය සංවරය. මේක දෙපැත්තටම කිව්වා. එකෙන් දෙපැත්තක්ම තියෙනවා. එතකොට මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තියෙන්නේ පළමු කොටම මේ දස අකුසලයේ කුසලයේ විග්‍රහ කිරීම සහ මේ ආයතන සහ ඉන්ද්‍රිය හැටියට චක්කු ආයතනය සෝත ආයතනය ගාන ආයතනය ඒක ඉන්ද්‍රියන් හැටියට පාවිච්චි කිරීම ඒ වගේම මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත සිව්පසය සංවරත්වයෙන් පටිසංකාය උනසුම් මනසිකාරයෙන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් පාවිච්චි කිරීම පරිහරණය කිරීම ප්‍රත්‍ය සංවරය. අර ඉන්ද්‍රිය සංවරය සහ ප්‍රත්‍ය සංවරය පූර්ණ වුණාම අර ප්‍රාතිමොක්ක සංවරය ආජීවක පාරිශුද්ධ සංවරය පූර්ණ වෙනවා. ඒ අනුව සතර සංවර සීලයෙන් සම්මා කියන තත්ත්වයට පත් වෙන්නට උපකාර වෙනවා. සේවිතබ්බා අසේවිතබ්බා විග්‍රහය මේකයි. මේ දෙපැත්ත කවුරුත් තේරුම් ගන්න ඕන. එතකොට මේ ඇහැ කන නාසය දිවකය නිරෝධ කිරීමක් සංඥා නිරෝධ කිරීමක් සංකාර නිරෝධ කිරීමක් එහෙම නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. යම් යම් දේවල් අපි භාවිතා කරන්න ඕන, යම් යම් දේවල් බැහැර කරන්න ඕන. ඒ දෙකම නිවනට උපකාර වන ආකාරයට නම් ඒක කුසලං අභිවර්ධಂತಿ අකුසලං පරිහායಂತಿ. නිවනට විරුද්ධ වෙනවා නම් අකුසලං පරිවර්ධಂತಿ කුසලං පරිහායಂತಿ. ඒක හරි. ඉතින් ඒක නිසා මේ දෙකම හොඳට දෙපැත්තම දුවතාවේ තේරුම් ගත්තොත් මේ ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ ඔය දෙක නියම තේරුම් අරගෙන මේ ආන කරන කොටත් පාන කරන කොටත් අර පාහම් පිරිසිදු වෙන්න ඕන. කුසලයේ වඩාවර්ධනය වෙන්න ඕන. අකුසලයේ පරිහානියටපත් වෙන. ඒ දෙකම වෙනවා නම් ආනපාන සතිය සමාධිය පිහිටනවා. ඒක වෙන්නේ නැත්නම් ඒක ආනපාන සති සමාධිය පිහිටීමක් වෙන්නේ නැහැ. දැන් හැම මාර්ගයට මේ යථාභූත දර්ශනේන සම්පන්න වූ පුද්ගලයෙක් එකපාට ඇහෙන රූපයක් හෝ කනින් ශබ්දයක් නාසයෙන් ගඳ සුවඳක් දිවෙන් රසං කයෙන් පහසක් ලැබුණ ගමන්ම තේරුම් ගන්නවා මේ එන්නේ වැරදි වේගයක් ආවේගයක් වේදනාවක්. මේකට ඇලුනොත් තමයි අමාරු වෙන්නේ. ඒක නිසා මේ වේගය පුළුවන් තරම් ඉක්මනට ප්‍රහාණය කරන්න ඕනේ. ඒ ප්‍රහාණය කරලා ඒ හිස් වෙන තැනට අපි ඒ හිත හිස් කරගන්න හොඳ නැහැ. ඒගේ වේගයට ප්‍රතිවිරුද්ධ වූ අනතිවත්ත නට්ටේන භාවනා. අනතිවත්ත නට්ටේන කිව්වේ ඒකයි. ඒ වැරදි දේ අයින් කළා එතෙන්ට හොඳ දේ ඇතුළට ගන්න ඕනේ. ඒක තමයි අනතිවත්ත නට්ටේන භාවනා. දැන් අපිට අපි හිතමුකෝ අපි ඇහෙන් දැක්කා අපේ විරුද්ධකාරී. අපිට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් රූපයක් දැක්කා. දැක්ක ගමන් අපේ හිතේ වේගයක් ආවේගයක් වේදනාවක් එනවා. ඒක වැරදි බව දැනගෙන ඒක වහාම ප්‍රහාණය කරලා අපි ඒ පුද්ගලයා කෙරෙහිම ඒ ධර්මතාවය කෙරෙහිම ඒ තැන පිරිහිම අපි අනුකම්පාවක් ඇතුව මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න ඕන. අර එතකොට අර හිතේ ආපු වේගයේ වේදනාව අයින් වෙනවා. අර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පරිතුවාම හිත නියනවා. දෙකෙන්ම පිරිසිදු වෙනවා. අපි ඒ වගේම අපි ප්‍රිය රාගයක් වෙනවා හිතට. ඒ රාගයත් වේගයක් වේදනාවක්. ඒකට ඇලෙන්නමයි යන්නේ. ඒක අයින් කළා අර අසුභානුස්සතිය වඩලා මේකේ තියෙන සුන්දර බව නිසා ගින්දර මතුවෙන බව තේරුම් අරගෙන නෙක්ඛම්ම කියන தத்துவයෙන් අපි හද සමතේටපත් කරන ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මේක නිච්චසේ ඒ ප්‍රියදේ ඒ මනාපදේ සබ්බේ මේ පියේ මනාපේහි නානා භාවෝ විනා භාවෝ තේනුම් අරගෙන ඒකත් අයින් කළා. එතනිනුත් මිදී නිදහස් වෙලා එතෙන්ටත් අර අතුමානුස්සතිය වඩලා පටික්කුල මනසිකාරයෙන් ධාතු මනසිකාරයෙන් අපිට ඒකේ අනිත්‍ය බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න දෙපැත්තම කරන්න ඕන. එක පැත්තක් දැන් මේ ආනපාන කියන්නේ අර තරහ අයින් කිරීම විතරක් ආනපාන නෙමෙයි. ඒක පාන විතරයි ආන නෑ. එතෙන්ට මෛත්‍රිය ගත්තේ නැත්නම් හිත හිස් වෙනවා, අසංය වෙනවා. ඒ වගේමයි මේ සුන්දර බව සුභ බව අපි අසුභානුස්සතියට ලායින් කරන්න ඕන. එතෙන්ට නෙක්ඛම්ම ගන්න ඕන. කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච කියන අර සවිතක්කං සවිචාරං ගන්න ඕන. ඒකටයි සතර කමඨහන් තියෙන්නේ. ඒ වගේම අපි අනිත්‍ය මෙනෙහි කරලා විතරක් හරියන්නේ නැහැ. අනිත්‍ය අනුපස්සී විහෙරති මොකද කරන්න ඕනේ? නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත් අනුපස්සී විහෙරති අත් සංඥා පජහති. මේ අනිත්‍ය දුක්ඛ අනත් මෙනෙහි කරනකොට නිච්ච සුඛ අත් පජහති ප්‍රතිඵලයක් එනවා. නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් පජහති. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති. ඔතෙන්ට එනකන් එන්දුව. ඔය හත අනිවාර්යෙන් ආනපාන. ඔක තමයි ආනපාන. ඔය ආනපාන ඔතෙන්ටයි එන්දුව. එතකොට මේක තමයි දැන් අපි හරියට තෝරගන්න ඕන මේ පළවෙනි දෙක. මොකද්ද පළවෙනි දෙක? මෙත්තානුස්සතිය අසුභානුස්සතිය. දැන් මෙත්තානුස්සතිය වඩන්න ඕන කොයි වෙලාවෙද? අසුභානුස්සතිය වඩන්න ඕන කොයි වෙලාවෙද? මේකයි තේරුම් ගත යුතු. මෙත්තානුස්සතිය වඩන්න ඕන අර හිතට ද්වේෂයක් වේගයක් එන වෙලාව. අර අසුභානුස්සතිය වඩන්න ඕන හිතට ප්‍රිය දෙයක් රාගයක් සුන්දර බවක් එන වෙලාව. දැන් මෝහයක් මානයක් එන වෙලාවේ මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වඩලා වැඩක් නැහැ. ඒ වෙලාවේ මොකද වඩන්න ඕන? අනිච්ච දුක්ඛ අනාත්ත මරණානුස්සතිය සහ මේ නිබ්බිදා විරාගා නිරෝධා පටු නිසග්ග බුද්ධානුස්සතිය. ඒක තේරුම් ගත්තේ නැත්නම් මේ සතර කමඨහන් මේක කරන්න බෑ. ඔය තමයි සතර කමඨහන්. චත්තාරු චතුරා රක්කා කියන්නේ මොකක්ද? මරණ අනුස්සති කියන්නේ මේ මරණය මෙනෙහි කිරීම නෙමෙයි. මේක තියෙන අනුස්සති. අනු කියන වචන දැන් දන්නවනේ. අපි නොමැරෙන මිනිසුන්සේ කටයුතු කරනවා නම් ඒකෙන් මිදි නිදහස් වෙන අපි මරණානුස්සතිය. නොමැරෙන මිනිසුන්සේ කටයුතු කරන පුද්ගලයා කටයුතු කරන නිත්‍යයි සුඛයි අත්තයි අභිනන්දනයෙන් උපාදානය කරගන්න. ඒකෙන් මිදෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිත්‍ය සුඛ අත් අයින් කළා අර නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සක්. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිත්‍ය සුඛ අත් අයින් කිරීම තමයි මරණ අනුස්සති. මේක මරණ මෙනෙහි කිරීම නෙමේ මරණ අනුස්සති. මේක හොඳට මේ අනුස්සති අනුපස්සනා තේරුම් ගන්න ඕන. අනු කියන වචනේ වැහිලා ගිය නිසා තමයි මේ අනුස්සති යටපත් වුනේ. ඒ නිසා මේ දැන් ඔය මරණ ගෙවල් වල අපි ගිහිලා කියනවා ගාතාව. මොකද්ද කියන්නේ? අනිච්චවත සංඛාර. මේකේ තියෙන්නේ මරණ අනුස්සති. අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්නේ. මේ අනිච්චවත සංඛාරෝ උප්පාද වය ධම්මේ. මේක මේ ගාථාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අත් අයින් කළා නිබ්බිදා කියන තැනට එන්න ඕන කියන මරණ අනුස්සතිය. ඉතින් මෙච්චර මෙහෙම තියෙද්දි දැන් ඔය ගාථාව කිව්වට වැඩක් නැහැ. මේකේ හරියට තේරුම් ගන්න ඕන. දැන් මේක මේ නිට්යයි අනිත්‍යයි කියපු ගමන් ඔය මරණානුස්සතිය ඔකේ නෑ. නිට්යයි අනිත්‍යයි හෝ සුඛයි දුකයි කිව්වට හෝ ආත්මයි අනාත්මයි කිව්වොත් එතන කිසිසේත්ම මරණානුස්සතියක් නෑ. අර අට්ටක්කරා තීන පදාම නැති වුණා. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි මේ ධර්මතාවය. එතන මෙතන තමා මුළු බුද්ධ ධර්මයේම හරය. මුළු බුද්ධ ධර්මයේම හරය තියෙන්නේ කොහේද? ඔය අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරලා දැන් අනත්ත ලක්කන සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? අනුධම්ම සූත්‍රවල තියෙන්නේ මොකද්ද? මේ කියන ධර්මතාවය. හැබැයි පරිවර්තකයා අනත්ත ලක්කන සූත්‍රයේ මොකක් කියලාද පරිවර්තනය කරලා තියෙන්නේ? ත්‍රිපිටකයේ තියෙන්නේ. අනාත්ම ලක්ෂණ කිසිසේත්ම බුද්ධ දේශනාවට ගැළපෙන පරිවර්තනයක් නෙමේ. ධර්මය විකෘති කළා සම්පූර්ණ සංස්කෘත වචන අරගෙන මේක විග්‍රහ කළා තියෙනවා. අත්ත කියන්නේ කිසිසේත්ම ආත්ම නෙමේ, අනත්ත කියන්නේ අනාත්ම නෙමේ. බුද්ධ දේශනාවේ ආත්ම අනාත්ම වාදයක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ හේතුඵල ධර්මතාවය, වාදයක් නෙමේ. මේ බුද්ධ ධර්මයේ කියන්නේ කිසිසේත්ම විද්‍යාවකුත් නෙමේ, දර්ශනයකුත් නෙමේ, වාදයකුත් නෙමේ. මේක මාර්ග චර්යාව. මොකද්ද තියෙන්නේ? පිළිවෙත, චර්යාව. අපි පිළිපැදිය යුතු, අපි භාවිතා කළ යුතු, අපි දෛනිකව අපේ ජීවිතයට යාකරගත යුතු, භාවිතා කරගත යුතු දෙයක් මේ මාර්ග චර්යාව. මේක දර්ශනයක් හැටියට පස්ස කාලෙක අභිධර්මය අරව මෙ හදාගන දම්ම අභිධම්ම සමුච්චය හෙම ලියල අර මේ අස්සගෝස ආචාරතුමා නාගර්ජුන පාදයන් වහන්සේ විශ්වමිත්‍ර වාසු බන්දු මේ වගේ මහා බෞද්ධ මහායානික පඬිවරු මේක දර්ශනයක් කරගත්ත. මේක අමුතු අභිධර්මයක් කරගත්ත. අභිධර්ම සමුච්චය කියලා බුද්ධ දේශනාව ඒක නෙමේ. බුදුධර්මය අපි දෛනිකව මේ ජීවත් වෙනකොට, අපි සියලු වැඩ කටයුතු කරනකොට මේ ආනපාන සති සමාධි පිහිටන්න ඕන. මේ සතර සතිපට්ඨානේ පිහිටන්න ඕන. වෙන වෙලාවට නෙමෙයි. මේ බුද්ධ දේශනාව කිසි දවසක කිසි තැනක බුදුහාමුදුරුවෝ අර පන්තිකාමරයක, ඔය භාවනා පන්තිකාමරයක මේ ටියුෂන් දෙන්නා වගේ මෙහෙම මේ ඔය කායික ක්‍රියාවක් කරන එකක් නෙමෙයි. ඕක කරලා නැකිටින්න නැද්ද? ටොයිලට් යන්න නැද්ද? කන්න නැද්ද? බොන්න නැද්ද? යන්න නැද්ද? එන්න නැද්ද? ඈ? ඒ හැම අවස්ථාවකම මේ ආනපාන සති සමාධිය පිහිටන්න ඉගැන්නුව ධර්මතාවය. නෑ, දැන් මෙහෙමයි. දැන් ගිනි ගන්නවා කියන්නේ එකක්. ගිනි ගන්නේ සුන්දර. දැන් අපි දර පිච්චුවහම මොකද වෙන්නේ? ඒ වගේ අපිට සුබ නිමිත්තක් ආව ගමන්ම එකලොස් ගින්න මතුවෙනවා. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, බය ගින්න, අර මානගින්න සියලු ගිනි 11 මාති වෙන්නේ ওই සුන්දර බවට, සුබ දෙයට අපි ඇලීම, ප්‍රිය දෙයට ඇලීම නිසා. ඊට පස්සේ දැන් ඇත්ත වශයෙන්ම මේ එක පැත්තක් විතරයි මේ සුන්දර බව. නමුත් අපිට අර මෝහය නිසා වෙන්නේ මොකද? අපිට වැහෙනවා, අපි අන්ධ වෙනවා, පොට්ටපාද වෙනවා. අපිට ඇත්ත ඇටි හැටියට තේරුම් ගන්න යථාවාදී තථාකාරී බව, තථාකාරී යථාවාදී බව තේරුම් ගන්න බැරි වෙලා. අපි ඇහෙන් ප්‍රිය රූපයක් දැක්ක හැටියෙම අර මත්වීම, වේමත්තතාවය ඇති වුණොත් අපිට අර හොඳ නරක කල්පනා කරන්න බෑ. ඒ වෙලාවේ ලබන ආස්වාදය නිසා, ඒ වෙලාවේ ඒ කාරණේ නිසා තමන්ට උරුම වන ආදීනවය වැහිලා යනවා. ඒක දෙවැනි කාරණ. අර ගිනි ගැනීම, එකලොස් ගින්න ඇතිවීම තමා ඇතිවෙන්නම තණ්හාවේ. එතකොට දැන් මෙතන තණ්හාව නිසා එක ඔය එකලොස් ගින්නම ඇති වෙනවා. හැබැයි මෝහය නිසා ඔය එකලොස් ගින්නෙන් අපි තුල දැවී යන, අපි වෙන අර දොම්නස් අභිජ්ජා මේ සියල්ල වැහිලා යනවා. මේ දෙකම අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මෙතන මේ සංසාර පැවැත්මට උපකාර වන කරුණු දෙකක් තියෙනවා, තණ්හාවයි අවිද්‍යාවයි. තණ්හාවයි අවිද්‍යාවයි දෙකම නිසයි මේ පැවැත්ම පවත්වාගෙන. මේකෙන් මුල දැන් හරියට කිකිලී විතරේ වගේ. මුල තණ්හාවද අවිද්‍යාවද? ඈ මුල මේක කාටවත් කියන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා දැන් කිකිලි විතරේ උදාහරණෙම ගම්මු මේකට. අපිට සියලු කිකිලියෝ රටේ ඉන්න එක මොහොතක් ගන්නවා මුළු ලෝකෙම ඉන්න සියලු කිකිලියෝ අපි මරා දානවා. අපිට මේ පරම්පරාව ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඇයි? විතර කොහේ හරි ඉතුරු වෙලා තියෙනවා. හැබැයි අපි කිකිලියෝ එකෙක්වත් මරන්නේ දැන් තියෙන විතර දාපු විතර සියල්ලම ඉදිරියට දාන සියලු විතරක් අපි විනාශ කරනවා. කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ බාස්මි. ඔය කිව්වේ ඒක. කීනම් පුරාණ අතීතේ දාපු සියලු විතර සියල්ල විනාශ කරන. නවං නත්ති සම්භව. අලුතෙන් දාන සියලු විතරක් අවශ්‍ය කරන. ඊට පස්සේ ඒ විතර වලින් කිසි පැටියෙක් හදන්නේ. කිකිලෝ ටික කවදාහරි මැරලා යනවද නැද්ද? එතකොට කිකිලි දාන සියලු මිත්‍ර නැති වුනහම එකම අලුත්ෙන් කිකිලියෙක්වත් හැදෙන්නේ නැහැ. මේක තමයි අපි කරන්න ඕනේ. එතකොට මේක තියෙන්නේ දැන් අපි අර අවිද්‍යාව නැති කරන්න ඕනේ තණ්හාව. තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. අපිට එකපාරට අවිද්‍යාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තණ්හාව නැති වුණු ගමන්ම සමාධියට පත් වුණු ගමන්ම අවිද්‍යාව දුර වෙනවා. තණ්හාව නැවතත් අපි තව වචනකින් කියනවා සියලු අනුසය උපදින මොහොතම නැති කරනවා. අර බිත්තර නැති කරනවා. අර ආසය හැටියට දැන් අපි ඉතිරේ අතීතයේ කාලේ ගත්තේ කවදා හරි කිකිලියෝ නැති වෙන්න වගේ නැති වෙලා යයි. හැබැයි අර අනුසය එකක්වත් අලුතෙන් උපදින්න දෙන්නේ නැහැ. මේක තමයි නිවන. ඒ සබ්බේ ධම්මා අනත්තාති. සදාකාලික නැහැ අර කිකිලියෝ ටික කවදා හරි වයසට ගිහිල්ලා බිත්තර නොදමන තත්ත්වයෙන් මැරිලා යනවා. හැබැයි ඒ කිකිලියෙක් එක කිකිලියෙක් හරි දාන එක බිත්තරයක් හරි අපි විනාශ කරනවා. ඇහැ කරනවා. විනාශ කරනවා. පැටවෙක් හම්බුන වෙන තත්ත්වයට වෙනවා. ඒ වගේ තමයි අපේ හිතේ ඇතිවන සියලු අනුසය න අනුසේති කරනවා. ඇතුළට ගන්නේ නැහැ. මේක නිවන. මෙච්චරයි කරන්න ඕනේ. මේක තමයි තේරුම් ගත යුතු. දැන් අපි දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනුසයයි අවිද්‍යාවයි දෙකක්. අපිට මේ අනුසය නැති කිරීමෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වීමෙන් අවිද්‍යාව නැති වෙනවා. අවසාන වශයෙන් අර විද්‍යා උදපාදි තියෙනවා. පළවෙනි එක දැන් ඉස්සෙල්ලාම චක්කුන් උදපාදි ඥානං උදපාදි චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ත. මේක ක්‍රමානුකූල පිළිවෙලක් බුදුහාමුදුරුව පෙන්නලා තියෙනවා. ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරුව කරගත්ත දේ විතරක් නෙමෙයි අනික් සියලු දෙනාත් කරගන්න ඕන දේ. මේ චක්කුකරණී දැන් මේ බණ ඇහිීමෙන් මොකද වෙන්නේ? චක්කුකරණී. ඊට පස්සේ මොකද වෙන්නේ? ඥානකරණී. කරගන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයෙන් මේ තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට එන ඒවා අපි බොහොම අවධානයෙන් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස සති සතෝ උපස්ස සති. එතකොට ඊට පස්සේ උපසමාය. උප කියන්නේ අප කැප වෙලා සං රාගය ද්වේෂය මොහය මා මිදී නිදාස. උපසමාය. අභිඥාය. එක පිළිබඳව දැඩි උසස් අවබෝධයක් අර අභිඥානයක් අභිඥාතක් තියෙනවා. ඊට පස්සේ සම්බෝධය. සංඛ්‍යන්නේ රාගයේ දේශේ මොහේ බව උදුරා මුල උදුරා රාග මුල දේශ මුල මොහ මුල උදුරා ගමන්න පුළුවන් සම්බෝධය. ඊට පස්සේ නිබ්බානාය බැමිතුන කපල යනවා සංවත්තන්ති. මේ සංවතට සංවත පැවැත්වීමට තිත තැබ්වා කියන එක. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ අවිද්‍යාව නැති කරන්න නෙමෙයි කරන්න ඕන, කටයුතු කරන්න ඕන මොකද්ද? අපේ ඉන්ද්‍රිය හය සංවර කරගෙන තණ්හාව නැති කරන්න. දැන් මේක අද වෙන විට ආයි කනපිට ගහගෙන තියෙනවා. විශේෂයෙන්ම මම කියන්නම්, දැන් මමත් අඳුරන මගේ හිතවතෙක් වූ අර ලබුනෝරුවේ ඉන්න අපේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ දේශනයක් කරලා මේක සම්පූර්ණ කනපිට ගැහුවා. තණ්හාව නෙමෙයි නැති කරන්න ඕනේ අවිද්‍යාව. මේක වැරදි. අවිද්‍යාව නැති කරන්න බෑ තණ්හාව තියෙන තාක්කල්. ඒ නිසා මේක හොඳට බුදුහාමුදුරුවෝ කියපු ධර්මතාවය, තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. අවිද්‍යාවෙන් පටන් ගත්තේ නෑ. අවිද්‍යාව අවසානේ නැති වෙලා යනවා. මෝහය අවසානේ නැති වෙලා යනවා. ඒක තමයි රාග විරාග කිරීම තමයි ඕන. රාග විරාග කිරීම කී අවස්ථාවකදී වෙනවද? රාග කියන්නේ මොකෝ? මත් වෙන ස්වභාවය, වේමත්තතාව. රා කියන්නේ මත් වෙනා, ග කියන්නේ ගැවෙනවා, හේතු වෙනවා. තණ්හා කියන්නේ ඒකමයි. තැනක හා වෙනවට කියනවා රාග. රා විවාහම මත් වුණාම කොහෙට හරි ගෑවිලා හේතු වෙන්න ඕන. ඒ වගේ තමයි අර ඇහෙන් රූපයක් දැක්කාම ඒ රූපේ හේතු වෙන්න, හා වෙන්න කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒකයි මේ වෙන්නේ. ඒකයි තණ්හාව. එතකොට මේ තණ්හාව ක්‍රමානුකූලව තණ්හාව තමයි අපි ඉන්ද්‍රිය සංවරයෙන් ඇති කරගන්නේ. අර සතර සංවරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන්, ප්‍රත්‍ය සංවරයෙන් මොකද අපි ඇති වෙන කරගන්නේ? අර තණ්හාව තුනී කරගෙන තුනී කරගෙන ගිහිල්ලා අර තණ්හක්ඛයෝ කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා ක්‍රමානුකූල මේ මෝහය ඉවත් කරලා අවිද්‍යාවෙන් දුරු වෙලා විද්‍යා උදපාදි, එහෙම නැත්නම් අවිද්‍යා මේ අයින් කරලා විද්‍යා අධිගතා කරන්න. ඒක අවසාන, ඒකෙන් පටන් අරගෙන හරියන්න. නමුත් මේක අනිත් පැත්ත ගහලා දේශනා කළොත් ධර්මයේ විකෘතියක් වෙනවා. ඔව්, කර්ම බීජ කියන්නේ එකමයි, සමුදය කියන්නේ, සමුදය කියන්නේ එකමයි, අනුසය කියන්නේ. දැන් හැබැයි කර්ම බීජ අවස්ථා තුනක් තියෙනවා. දැන් සමුදය වෙන අවස්ථාවේ උප්පත්ති බීජ, තන්පත් කරන අවස්ථාවේ විඥාන බීජ, උපදින අවස්ථාවේ උප්පත්ති බීජ. එකම දේ හදාගන්නකොට කර්ම බීජ, අනුසය. තැන්පත් කරනකොට කර්ම බීජ. අර කාලං කරෝති කියලා කෙලස් පොදිය කරගහගෙන තැන්පත් කරගන්නකොට ඒ තැන් එක එක කර්ම බීජයක් උපදිනකොට එක උප්පත්ති බීජයක්. එකම බීජය අවස්ථා තුනකදී වචන තුනකින් අපි විග්‍රහ කරනවා. නෑ, දැන් මෙහෙමයි, හදාගන්නකොට එකට එක වචනයක් කියනවා. තන්පත් කළාට පස්සේ තන්පත් වූ දෙයට තව වචනයක් කියනවා. ඒ කර්ම බීජයම අලුතෙන් ඔක්කාන්ති වෙලා උපතක් ලැබෙනකොට ඒකටම තව වචනයක් කියනවා. ඒකට උප්පත්ති බීජ. ඒක ජාති, උප්පජ්ජති. තන්පත් කළාම ඒකම කර්ම බීජ. හදාගන්නකොට ඒකම අනුසය, සමුදේ. දැන් අපි හිතමුකෝ, දැන් ඩොක්ටර් ඔක්කොම හරි හම්බ කරනවා. දැන් උයල දෙන කෙනෙක් ඉන්නවා නම් දැන් ඔය අමුදේ ගෙනත් දුන්නට, සල්ලි දුන්නට බෑනේ. උයල දෙන කෙනෙක් ඒකට සහභාගි වෙනවද, සම්බන්ධ වෙනවද, ඒකට නායක වෙනවද? දැන් උයල දෙන කෙනෙක් ඉන්නවා. මේක කන්න බුලුවන් විදියට සකස් කරන. දැන් අර කඩෙන් ගෙනාපු හාල් ටික හදලා දුන්න ගොවියෙක් ඉන්නවා. එයාටත් මේකට සම්බන්ධ. අපි ඒක නිසා දැන් මේ අපි පරිහරණය කරන සිව් පසයම ගිහියෙක් උනත් යම් ආකාරයකට අර ඒ හරි හම්බ කරලා දුන්න හදලා දුන්න ගෙවල් වල නම් භාර්යාව සමහරට සේවකයෝ වෙන්න පුළුවන් අර ගොවියෝ වෙන්න පුළුවන් තව නොයෙකුත් අය අපිට මේ සුදුසු පරිදි භාවිතයට සුදුසු පරිදි හදලා දෙන සියලු දෙනාට අපි ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒ අයටත් ඒ කරපු මෙහෙට ඒ උදව්වට උපකාරයට අපි පින් දෙලා පින් පවරලා නයින් විදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා මේක ගිහියන්ටත් තියෙනවා. දැන් මේ පැවිද්දන් වුණාම අපි කිසි දෙයක්ම අර බුදුහාමුදුරුවෝ කියන්නේ අපි හම්බ කරන්නේ අපි ගන්න අනුන් හම්බ කරලා අනුන්ගේ දරුවන්ට දෙන්න තියෙන දේ. දැන් දරුවන්ට නොදී තමා බොහෝ දුරට මේ බොහෝ දෙමව්පියෝ බොහොම සදහසිතින් මේ දානමාන හදලා ගෙනල්ලා හාමුදුරන්ට පූජා කරන්නේ. එතකොට අර තමන්ට කන්න තියෙන දේ දරුවන්ට දෙන්න තියෙන දේ තමන්ගේ ඇපීම සඳහා තියෙන දේ තමා මේ සිව්පසේ හැටියට පූජා කරන්නේ පිරිනමන්නේ. එතකොට ඒක අපි ඒ වෙලාවෙම මේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් පටිසංකා යෝනිසු මනසිකාරයෙන් ඒ නයින් ඒ අයවත් මුදවලා ඒ අයගේ ඥාතීන්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒකෙන් ඒ අයටත් යහපතක් වෙන්න තමන්ටත් යහපතක් වෙන්න අර සිව්පසය පරිහරණය කරන්න ඕන විතා කරන්න ඕන ඒක හරි. නයින් මිදෙන්න ඕන ඒවලෙම. ඒකයි අවශ්‍යතාව. අනුසය සියුම්මම තමා එන්නේ. අනුසය මාන අනුසය එන්නෙම ඉතාම සියුම්. එක නෑ ඉස්සෙල්ලා අපි තණ්හා අනුසය පටිඝානුසය තේරුම් ගන්නකො. ඒක තේරුම් ගන්න ලේසි. අවිද්‍යානුසය මාන අනුසය තේරුම් ගන්න ටික අමාරු. ඉතින් ඒක නිසා මේ තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තී කරනකොට අර තණ්හාව නැතිලා යනකොට අර සියුම් වෙන මානානුසය අවිද්‍යානුසයත් ඉබේම තේරුම් පේන්න ගන්නවා. ඒක දැන් බැහැලා තියෙන්නේ, පේන්නේ නැහැ. ඒක පේන්න ගත්තාම දැක්කාම ඒකත් අයින් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම මේ තණ්හාව අන්නානුසය තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න පුළුවන්. උණු සලාහර අත්තරින්නේ නැන්න. කෙලෙස් විනිල්ලක් හිතට ආහම ඒක අස්කල්ලා අයින් කරලා ඒ වෙනුවට පිරිසිදු දෙයක් ගන්නේ නැත්නම් ඒක අකුසලේ. කුණු කිලුටු කෙලෙස් දේ තේරුම් අරගෙන ඒක අයින් කරලා ඒ වෙනුවට එතෙන්ට අර ආන කරනෝ නම් පිරිසිදු දේ ඒක කුසලම් පජානාති. ඒක කුසලම් අභිවඩ්ඩති. කුණු සලා අත්තරීම අස්කිරීම කුසලස්ස. මේක තේරුම් ගන්න ඕන. ඒ කුණුම අල්ලගෙන ඒකම වටිනවා කියලා භාවිතා කරනවනම් අර ප්‍රියදේට ඇලෙන්නේ අර අකුසලේ නිසා. අර තරහ ගන්නෙ අකුසලේ නිසා. මෝහානුසය කියලා එකක් නැහැ. අනුසය තුනයි උපදින්නේ හතක් ක්‍රියාත්මකයි. උපදින අනුසය තුන තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය. හැබැයි අනුසය හතක් ක්‍රියාත්මක වෙනවා. තණ්හා අනුසය, දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, මාන අනුසය, අවිද්‍යා අනුසය, භව රාග අනුසය. අනුසය හතක් ඇතුළදී ක්‍රියාත්මක වෙනවා. නමුත් අනුසය තුනයි උපදින්නේ. මොනවාද තුන? තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. අර හත ඊට පස්සේ සකස් වෙනවා ඇතුළේදී. දැන් මාන අනුසය උපදින්නේ සකස් වෙන දෙයක්. මේක හොඳට තේරුම්. දිට්ඨි අනුසය ඔතන ඇති නෑ. දිට්ඨි අනුසය අර තණ්හා අනුසය තණ්හාවෙන් ප්‍රියදේට ඇලීම නිසා දිට්ඨිගත වෙනවා. දිට්ඨි අනුසය සකස් වෙනවා. විචිකිච්ඡා අනුසයත් ඒ අනුව සකස් වෙනවා. එනිසා දිට්ඨියනුසේ විචිකිච්ඡානුසේ මානනුසේ කියන ඒවා ඇතුළේදී සකස් වෙන දේවල් අලුතෙන් උපදින ඒවා නෙමෙයි. අනුසේ හැටියට අලුතෙන් උපදින්නේ තණ්හානුසේ, පටිඝානුසේ, අවිජ්ජා අනුසේ. ඒ නිසා ඔය අනුසේ හත නිසාම කිලුට වෙනවා. පටිඝානුසේ කියන එකේ තේරුම ඔය ද්වේෂය, වෛරය, ක්‍රෝධය, තරහ කියන එකම තමයි. නොගැලපෙන දේ, නොපෑහෙන දේ, නොසීහෙන දේ. ඔයා දැන් ඇහෙන් අපි දැක්කොත් එහෙම නොගැලපෙන දෙයක්, නොගැලපෙන රූපයක්. ඒ දැක්ක රූපේ වාට අප්‍රිය නම් අමිහිරි නම් ඒක පටිඝානුසයක් වෙනවා. ඒකට අර ගැටීමක් ඇති වෙනවනම් ඒක පටිඝය. මොකද්ද? නෑ නෑ නෑ. දැන් වර්තමාන මොහොතේ අපි ඉන්නකොට අපි ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරනකොට අපි ප්‍රිය දේට ඇලුනොත් තණ්හානුසය අලුතෙන්ම උපදිනවා. අප්‍රිය දේට ගැටුනොත් පටිඝානුසය අලුතෙන්ම උපදිනවා. ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැන්නොත් සංසන්දනය කළොත් අවිද්‍යානුසය උපත ලබනවා. දැන් මේක ඔත් එකක් නෙමේ උපද ලබන්නේ තුනම. මේකත් මහ පුදුම දෙයක්. තේරුම් ගත යුතුයි ඔය තුනම එකටම උපදිනවා. දැන් අපි කල්පනා කරමු ඔන්න ඔයගොල්ලන්ට කේක් කෑල්ලක් දුන්නා කන්න. මේ කේක් කෑල්ල කෑම දැන් අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම මේ කේක් කෑල්ල කනවා රස විඳිනවා. දැන් මේ කේක් කෑල්ලේ කටක් ගත්ත ගමන්ම අපි මොකද කරන්නේ? සංසන්දනය කරනවා. මොනවත් එක්කද? අතීතයේ කෑව සියලු කේක් එක්කලා. එතකොට දැන් අන්න මොකද උනේ? මේ මැනීම. එතන තාම අනුසේ නැහැ. මානිය තියෙනවා. මැනීම තියෙනවා. මේ මැනීම නිසා මේ කේක් කෑල්ල රස නම් මේකට අපි අර තණ්හානුසයක්, ප්‍රිය බවක් ඇති වෙනවා. ආසාවක්, කැමැත්තක්, අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේක අප්‍රිය නම් අර මීටිස ලගාපු කේක් කෑල්ලකට ආසාවක් ඇති වෙනවා. දැන් මේක හොඳ රසයි නම්, ප්‍රියමනාප නම් මීටිස ලගාපු කේක් කෑලි වලට පටිගයක්, ද්වේෂයක්, අප්‍රිය බවක්, අමිහිරි බවක් ඇති වෙනවා. ඔය තුනම එකටම ඇති වුණාද නැද්ද? තුනම එකටම ඇති වෙනවා. මේ කේක් කෑල්ල කටට ගත්ත ගමන්ම මැන්නෝ. මැන්නේ නැත්නම් ඒක අපි කේක් කෑල්ල ගත්තා ඒක අර මනින් නැතුව අපි ඒක ගැන පිළිබඳව අපි මෙනෙහි නොකර, සංකාර නොකර, අර චක්කු සෝත සාගාන සිව්හා සංකාර නොකර, මනෝ සංකාර නොකර අපි කෑවා. එහෙමනම් අපි මැන්නේ නැහැ. මැන්නේ නැත්නම් ප්‍රිය දේ කියලා ඇලුනෙත් නැහැ, සංසන්දනය කළෙත් නැහැ. අර එකක්වත් නැහැ උපේක්ෂාසිතින් අපි මේක කෑවා. හරිද? ඉතින් ඒක නිසා මේක වෙන්නේ මෙන්න මේ කාරණේ නිසායි. දැන් මේක මේ තව එකක් තියෙනවා. මේ රස බැලීමයි මේකයි දෙකක්. දැන් අපි හිතමුකෝ බුදුහාමුදුරුවන්ට කොසල් රජුරෝ ආරාධනා කළා රාජ භෝජනයකට, රජගෙදෙට්ට හොඳට ප්‍රණීත රසට උයලා රාජ භෝජනයක් දුන්නා. ඒක රස බැලීම ඔය කියන එක නෙමෙයි. ඊට පහුවදා දැන් බුදුහාමුදුරුවන්ට රාජ භෝජනයක් වැළඳුවා අර කොසල් රජුරුවන්ගේ රජගෙදරින්. ඊට පහුවදා කායික මත ආරාධනයක් තිබුණා. ඊට පහුවදා වීතියේ පිණුසි ගා වඩිනකොට අර දුගී පැලකින් යවහල් ආහාරයක් ලැබුණා. දැන් බුදුහාමුදුරුවෝ අර රාජ භෝජනයයි මේ යවහල් දෙකයි සංසන්දනය කළාද? ඒක මේ රස බැලීම නෙමෙයි. සංසන්දනය කිරීම. අන්න මානේ. ඒකයි බුදුහාමුදුරුවෝ නැවැත්තු. තේරුණාද? එතකොට දැන් බැරි වෙලාවත් දැන් සාමාන්‍ය පුද්ගලයෙක් නම් අපි හිතමුකෝ කඩේකින් ආප්පගේ එන්න පුරුදු වෙලා තියෙනවා ගෙදර. දැන් ඔය කඩේ දවසක් වහලා තිබුණා. මේ දැන් ගියා කඩේට ආප්පගේ එන්න නැහැ, අල්ලපු කඩෙන් ආප්පගෙන ආවා. දැන් ගෙදර ඇහිලා කිව්වා අනේ අර ආප්ප කඩේ වහලා අද ගෙනාවේ හා කඩේ. දැන් මොකද කරන්නේ? අපෝ අපිට ගන්න බෑ ඔය ආප්ප. ඒ කඩේ ආප්ප අපි ගන්න. ඔන්න ඕකයි ඔය මාන්නේ. ඔන්න ඕකයි ඔය වැරදි මැනීම. ඔන්න ඕකයි ආයෝනි සෝමනසිකා. සමහර විටක අර කඩේ දිවට රස වෙන්න මොනවා හරි ඔය හොඳ අර මොනවා හරි අජින මොඩෝ හරි මොනවා හරි කෙමිකල් එකක් දාලා අර කඩේ එහෙම නෑ ස්වාභාවික වෙන්න පුළුවන්. එතකොට මේකේ මේ වෙනස ඇති කරන්න අර ප්‍රිය බව දැන් තමන් ඇඩික්ටඩ් ඇබ්බැහි වෙලා අර කඩේ අර ආහාර ගන්න. මෙන්න මේ වගේ මේක තමා මානිය කිව්වේ. මේක තමා වැරදි මැනීම. මේක තමා වැරදි සංසන්දනය. මේක හොඳට තේරුම් ගන්න ඕන අර රස බැලීම නෙමෙයි. ඒක ඒක කෑල්ල කෑම වරදක් නෙමෙයි. කෑම කිසිම වරදක් නැහැ. මොකද තමන්ට කවුරු හරි දුන්නා නම් පිළිගන්නවා නම් ඒක හොඳයි නම් කනවා. ඒක නැත්නම් අයින් කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි වරද. වරද අර හිතෙන් පටිසංකා මේ සංචේතනා පැවැත්වීම. ඔව් පෘථග්ජන පුද්ගලයා කියන්නේ මෙහෙම සංචේතනා පවත්වන පුද්ගලයා. පෘථග්ජන භාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන කියන එකම තේරුම මේ ධර්මය අහලා තැනගෙන මේක වැරද්ද මේක වැරද්ද තේරුම් අරගෙන මේක ආදීනවේ තේරුම් අරගෙන මේකෙන් තමන්ට වෙන හානිය විනාශය අලුතෙන් සම්බන්ධයක් ගොඩනැගීම තණ්හාවක් අර රාගයක් ද්වේෂයක් මෝහයක් ඇතිවීම තේරුම් අරගෙන මේකෙන් මිදී නිදහස් වීම තමයි බණ අහන්නේ. කාය සමාචාරං පාහං තියෙන්නේ. න සේවිතබ්බා කියන්නේ ආශ්‍රයට සුදුසු නොවන කියන එක. සේවිතබ්බා කියන්නේ ආශ්‍රයට සුදුසු කියන එක. එහෙම නැත්නම් අර අස්ස පස්ස කියන දෙකමයි. වෙන මොකක්වත් නෙමෙයි. අස්ත කියන්නේ සේවිතබ්බා, න සේවිතබ්බා කිව්වොත් පස්ස ප්‍රහාණය ඉවත් කිරීම, ආශ්‍රය නොකිරීම, ඇතුළට නොගැනීම. ඕ ඔව් දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ දැනුමානුව මිම්මක් කෝදුවක් මානයක් හදාගෙන මනිනවා. දැක්මක් ලැබුවහම කෝදුව අත්තරිනවා. කෝදුව මිම්ම අත්තරිනවා. දැන් බුදුහාමුදුරුවෝ දුන්න මිම්මක් තියෙනවා. මොකද්ද? හේතුඵල ධර්මයට බහා ගලපා බලනවා, ණය විනයට සසඳා බලනවා. ඒක තමයි මේ ආර්ශාව කියන්නේ. දැන් පෘථග්ජන පුද්ගලයා තමන්ම හදාගත්ත මිම්මක් කෝදුවක් මානයක් දෘෂ්ටියක් දෘෂ්ටිගත වීමක් ආකල්පයක් තියෙන. ඒක තියෙන තාක්කල් තමන්ට ප්‍රියදේ සහ අප්‍රියදේ තමන් හදාගන්න. දැන් ඔය ප්‍රියාප්‍රිය බව තමන්ම හදාගත්ත බවක් හෝ ඒ පෘථග්ජන පුද්ගලයා දන්න. දැන් මේ ධර්මය දැක්කහම දකින්න කියන්නේ අර හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා, ඒ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියන එක හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම, විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස ණය විනයට සසඳා බලා ණයෙන් වෙන්වීම. මේ දෙක තියෙනවා නම් දැක්මක් තියෙනවා. අර තමන්ගේ මිම්මෙන් කෝදුවෙන් මානියෙන් මැනෙනවා නම් ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. ඒ පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා. හෙට උදේ සූත්‍රයක් තියෙනවා මේ සබ්බ ආශව සංවර පරියාය සූත්‍රේ. මේ කෝදු දෙකේ වෙනස පැහැදිලිව වෙනස් මේ වෙනස් කරගන්න ආකාරය වෙනස් කළ යුතු ආකාරය අර දිට්ටින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියන තත්වයට පත් වෙන ආකාරය විග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා දැන් පෘථග්ජන පුද්ගලයා නිතරම කටයුතු කරන්නේ තමන්ම හදාගත්ත කෝදුවක් මිම්මක් මානයක් පාවිච්චි කරමින් සියලු දේ කරෙහි ඒ පුද්ගලයා බලන්නේ දැන අර දැනුම අනුව ඒ හදාගත්ත කෝදුව තමයි ඒ පුද්ගලයාගේ ප්‍රියදේ සහ අප්‍රියදේ මේ දෙක අතර සැසඳීම සියලු දේ කරන්නේ. ඔය සැසඳීම සාමුලින්ම අයින් වෙනවා අර බුදුහාමුදුරුවෝ දුන්න හැදලා දුන්න කෝදුව. ඒක තමයි හේතුඵල ධර්මයට බහ මේ තමන් කරන හේතුව නිසා තමන්ට උරුම වන ඵලය සහ තමන් කරන හේතුව නිසා අනුන්ට අජ්ජත්තාවා බහිද්ධාවා කායේ කායනුපස්සී වේර දෙකක් තියෙනවා. තමන්ට මේ වැඩේ තමන් කොච්චර ප්‍රිය වුණත් තමන් මේ වැඩේ කළොත් තමන්ට ඒකෙන් උරුම වන ආදීන මොනවද අනුන්ට ඒ වැඩෙන් ඒ ක්‍රියාව කිරීම නිසා උරුම වන ආදීන මොනවද මේ දෙකම බලන්න ඕන. ඊට පස්සේ තමන් මේකේ ණය වෙනවද ණයෙන් මිදි නිදහස් වෙනවද මේ වැඩේ කිරීම මේක නොකිරීම නිසා ණයෙන් මිදි නිදහස් වෙනවද ණය වෙනවද මේ දෙකම දිනනවා. ඒ දෙපැත්තම බලන එක තමයි කිව්වේ ඔය සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ දුයි දේනම් වදාමි කියන එකෙන් කිව්වේ. ඉතින් කොතනද ඒ මඤ්ඤතාවය තමයි තමන්ගේ මිම්මෙන් තමන් කටයුතු කිරීම. මාමඤ්ඤති කියන්නේ මිම්මෙන් වෙනස් වීම. නමඤ්ඤති කියන්නේ ඔය මිම්ම සාමුලින්ම අයින් කළා අර බුදුහාමුදුරුව හදා දුන්න පෙන්නා දුන්න අලුත් මිම්ම පාවිච්චි කරේ. බුදුහාමුදුරුව අලුත් මිම්මක් හදලා දුන්නා. මොකද්ද මිම්ම? හේතුඵල ධර්මයට ගලපා බහ ගලපා බැලීම සහ ණය විනයට සසඳා කටයුතු කිරීම. ඒක බුදුහාමුදුරන්ගේ මිම්මක්. ඒක පෘථග්ජන පුද්ගලයා තුළ තියෙන මිම්මක් නෙමෙයි. ඒක අලුත් ඒක ධර්මය. අරක කර්මය. දැන් ලෝභය අත්තරීම අලෝභ. ද්වේෂය අත්තරීම අද්වේෂ. මෝහය අත්හැරීම අමෝහ. හැබැයි ලෝභයේ ඉපදීමක් තියෙනවද නැද්ද? තව තාම උපදිනවා. ඉපදුන එක අත්හැරීම නෙමෙයි, ඒක නිවන නෙමෙයි. අර ඉපදෙන තැන හොයලා මුල හොයලා මුල අයින් කිරීම රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සමුග්ගාත වශයෙන් සමුච්ඡේද වශයෙන් උදුරා දැමීම ලෝභක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ. එතකොට අර උපදීමයි නවත්තන්නේ. දැන් අත්තරීම හොඳයි. හැබැයි උපදින එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අමෝහ කියන්නේ මෝහය අත්තරීම. ඒකත් මේ ඒක යහපත් සංකාරයක්. නමුත් ඒක නිවන නෙමෙයි. ඒකයි. ඒකෙන් පිරිසිදු වෙනවා. හැබැයි සාමුලින්ම පිරිසිදු වීමක් නැහැ. නැහැ. නෑ ඒක පුඤ්ඤාභි සංකාර නෙමෙයි. ඒකේ අම්මාකාරයක පිරිසිදු වීමක්. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. මේ ලෝභ අලෝභ ලෝභක්කය ක්‍රමානුකූල අනුපූරක පිරිසිදු වීමක්. ඒක පියවරක්. අලෝභයට එන ඊම තමයි සමත. ලෝභක්කය කිරීම තමයි සාමුලින්ම කපා හැටි. ඔව්. දැන් ඒක ඊට අමතරව රූප 11ක් නෙමෙයි. ඒ එක ඉන්ද්‍රියටම රූප 11ක් තියෙනවා. 11 වරක් 6 66. 66ටත් වැඩි. 108ක් දක්වා රූප. හැබැයි මේ දැන් අර අභිධර්මයේ තියෙන රූප කලාප 28යි. නමුත් මේ බුද්ධ දේශනාවේ ඊට වඩා හුඟක් වෙනස්. දැන් මේක අනත්ත ලක්ෂණ සූත්‍රයේ මේක විග්‍රහ වෙනවා. අපි ඇහෙන් දකින රූපයක් තියෙනවානේ. ඒක එකක්. මේ ඇහෙන් දකින රූපය අතීත රූප තියෙනවා. වර්තමාන රූප තියෙනවා. අනාගත රූප තියෙනවා. ඒවගේම මේ ඇහෙන් දකින දුර රූප තියෙනවා, ළඟ රූප තියෙනවා. අධ්‍යාත්මික රූප තියෙනවා, බාහිර රූප තියෙනවා. සියුම් රූප තියෙනවා, ප්‍රනීත රූප, කටුක රූප තියෙනවා. එකලොස් ආකාර. ඇහෙන් දකින රූප. ඒවගේම ඒ ඇහෙන් දකින රූපය නිසා ඇතිවන වේදනාව ආයි 11යි. ආයි සංඥාව ආයි 11යි. ආයි විඥානය සංකාර ආයි 11යි විඥානය ආයි 11යි. ඒ වගේමයි කනින් අහන, ඒ වගේමයි නාසයෙන් ගන්න, ඒ වගේමයි දිවෙන් ගන්න, ඒ වගේමයි කයෙන් ගන්න, ඒ වගේමයි මනෙන් ගන්න. හැම එකම ඔය රූප 11යි, වේදනා 11යි, සංඥා 11යි, සංකාර 11යි, විඥාන 11යි. හැම එකේම අනන්ත ලක්ෂණ සූත්‍රයේ මේ සියලු දේ පිළිබඳව අර පස්වග මහණුන්ගෙන් බුදුහාමුදුරුව ප්‍රශ්න වැලක් ඔය දිගටම අත්තාවා අනත්තාවා කියලා ඇහුවා. ඉතින් ඒක නිසා දැන් අපි අවුරුදු ගණනකට ඉස්සර ඇහෙන් දැක්ක රූපයක් දැන් අපි ගාව තියෙනවා. දැන් මේකට මං හොඳ උදාහරණයක් දෙන්නම්. මේක ඇත්තම වූ සත්‍යම කතාවක්. ඔන්න එක්තරා පුද්ගලයෙක් අවුරුදු 20ක් විතර යනකොට ඒ පුද්ගලයා කොමාරි ලස්සන ගෑනු ළමයෙකුගේ රූපයක් දැක්ක. අවුරුදු 18ක් විතර වෙන රූපයක්, හොඳ ලස්සන රූපයක්. ඉතින් කොමාරි ඇහෙන් දැකලා කතා කරලා යම් ආකාරයක පොඩි සම්බන්ධතාවයක් ඇති කරගත්ත ගමන්ම අර කැමරා එකෙන් ට්‍රික් කියලා ෆොටෝ එකක් ගන්නවනේ. මේ ෆොටෝ එක ගත්තා. දැන් අර අවුරුදු 18 ලස්සන රූපය අරගෙන මේ චිත්තසංතානයේ ওই රූපය තැන්පත් කරගත්තා. ඒ තැන්පත් කරගත්ත රූපය නිත්‍යයි. දැන් හැමදාම මේ රූපය එළියට ගන්නවා, බලනවා, ආයි තියෙනවා. එළියට ගන්නවා, බලනවා, ආයි තියෙනවා. දැන් ওই රූපය කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි අර ගත්ත ෆොටෝ එක එහෙමමයි. හැබැයි අර ගෑනු ළමයා දවස ගානේ වයසට ජරාවට දැන් ඔන්න ඔය පුද්ගලයා එහෙම දැන් ওই රූපය හොඳට අර තමන්ගේ මේ චිත්තසංතානයට අරගෙන මේ අවුරුදු ගානක් ওই රූපේ බලබලා හිටියා. දැන් ඔන්න අවුරුදු 50ක් විතර වුණාම එක පාට එක දවසක් මේ පුද්ගලයාට අවුරුදු 53ක් විතර, අර ගෑනු එක්කෙනාට අර ළමයාට අවුරුදු 50ක් විතර. ඔන්න එක පාට මේ දැක්ක ආච්චි කෙනෙක් දැන්. දැන් කෙස් පැහිලා අර ඇඟ ඔක්කොම මෙලා. හැබැයි එයාගේ මේ අවුරුදු 50ක් යනකම්ම එයාගේ හිතේ තිබුණ රූපේ මොකද? නිත්‍යයි. හැබැයි අර ඇත්ත දේ එක මේකයි වෙනස. දැන් ඔන්න ඕකයි මේ නිත්‍යයි සුඛයි අත්තයි කියන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන්නේ ඔන්න ඕක තේරු නොගැනීම. අර ඇත්ත රූපය දවස ගානේ වය ධම්මා කය ධම්මා ඔක්කොම වැය වෙලා කය වෙලා විනාශ වෙලා වැහැරිලා යනවා. හැබැයි අර අපි චිත්තසංතානෙ තියාගත්තදී ඒක එහෙම වෙන්නේ නැහැ. අවුරුදු 59 100ක් ගියත් ඒක හැමමයි. මේක තමයි නිත්‍යයි සුඛයි අත්තයි කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය ඇහෙන් දැක්ක ඔය රූපේ විතරක් නෙමෙයි, සියලු දේ ඇහෙන් කනෙන් ඇහපු ඇහෙන් දැකපු නාසයට ගඳ සුවඳ ඔය අතීත රූප ඔය ඔක්කොම සියලු දේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා කියලා. ඒක තමයි එතන මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති කියලා කිව්වා. මේකයි මේ මිනිස්සු සියලු දෙනා ඔය සියලු දෙයට මේ ආවෙන්නේ. මේක තේරුම් ගත්තොත් මේ න ඉච්ච අර නිච්ච වෙන්නේ නැහැ. මේක න නිච්චයි. මේ න නිච්ච කියන්න බෑ. ඒකට කියන්න පුළුවන් අනිච්ච. න අත්තයි. මේක අත්ත නැහැ. ඒක අනත්තයි. මේකයි මාගදී විග්‍රහය. මේකයි බුදුහාමුදුරුව මේ කියන්න ඔය ත්‍රිලක්ෂණයෙන් විග්‍රහ කළේ. මේකයි මේ මිනිස්සු විකෘති කළේ. අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වැරදි වචන ටිකක් දාලා. දැන් ඔයා ප්‍රියයි මනාපයි කියලා යම් කිසි දෙයක් අල්ලගත්තා නම් ඒක ඔයාගේම හිතේ අප්‍රිය වුණා නම් ඉතුරු වෙන්නේ මොකද්ද? පටිගි ගැටීම. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ. දැන් එකක්වත් වචනම දිහට ওই විදිහට ඇතුළත් කළා නැහැ. මේ ඕක පද පරම වචනයක් සුරාමේරේ කියන එක. මේකේ මාගදි වචනේ රහමෙර. රහමෙර කියන්නේ මත් වෙන රහ බලන දේවල්. රහමෙර රහමෙර විග්‍රහ කරලා තියෙනවා විභංග ප්‍රකරණේ 21 ආකාරයට. මත්වීම රාගයෙන් මත් වෙනවා, දේශයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, යොබ්බනයෙන් මත් වෙනවා, මේ තව හුඟක් නිරෝගීකමෙන් මත් වෙනවා. මේ ඔක්කොම මොකද වෙන්නේ? රහමෙර. රහමෙර කිව්වේ මේ රහමෙර සුරාපානයෙන් මත් වීම නෙමේ, පමණක් නෙමේ. ඒක තාවකාලිකයි. දැන් යම් කිසි කෙනෙක් සුරාපානය බීලා මත් වෙන එක පැය දෙකයි තුනයි. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වුණා. ජීවිත කාලය නෙමේ ආත්ම දස අර තරහෙන් මත් වීම සේරිවානි ජාතකයේ ආත්ම කීයක්ද? ආත්ම 10000 ගාන. ඉතින් ඒ මත් වීම බලවත්. තේරුණාද? මේක මේ මත් වෙනවා කියන එක ඔය බොහොම කෙටිම මත් වීමක් තමයි. මේ ඔය රාරක්කු බීලා එහෙම නැත්නම් කුඩු ගහලා මත් වෙනවනේ. ඒ කුඩු ගහලා මත් වෙන එකත් තාවකාලිකයි. හැබැයි මේ අසඤ්ඤ ධානයක් ලැබලා නේව සංඥා නාසඤ්ඤා ධානයක් ලැබලා මත් වුණොත් ඒසුවේට මත් වුණා. ඒක කල්ප කාලාන්තරය. 84,000 කල්ප අර නේව සංඥා නාසඤ්ඤා යතනේ ඉන්න වෙනවා. තපින්න වෙනවා. නිවන් දකින්න බැරි වෙනවා. නිවන ප්‍රමාද වෙනවා. ඒකනේ අර අචිත්තතාවස ඇඳුවේ. ඉතින් ඒක නිසා මේ මත් වෙනවා කියන එක වේමත්තතාවය හිතක ඇති වෙන දෙයක්. මේ හිතක ඇති වෙන්නේ තමන්ගෙම වැරදි මැනීමක් තීරණයක් නිසා. ඒක වෙන කාටවත් හදා දෙන්න බෑ. පිරිසිදු කරලා දෙන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. කවුද මේක පිරිසිදු කරගත යුත්තේ? කාටද පිරිසිදු කරගත හැක්කේ? තමන්ට. පිරිසිදු කරගත්තොත් යහපත කාටද? අපිරිසිදු වුණොත් අයහපත කාටද? තමන්ට. පල විපාක පටිසන්දෙන්න දුක් විඳින්න අපාය යන්න දුක් විඳින්න වෙන්නේ කාටද? මේ වැරදි දේ කළොත් තමන්ට. පිරිසිදු දේ කළොත් අර සුගතියට සුවයට පත්වෙන්නේ කවුද? නිවීමට නිදහසට පත්වෙන්නේ කවුද? තමා. මේක තමයි හේතුඵල ධර්මය. මේක තමයි තේරුම් ගත යුතු ධර්මය. මේක තමයි බුද්ධ ධර්මය. බෞද්ධරා තමන්ට උපකාර වන ධර්මය තමයි බුද්ධ ධර්මය. වෙන මොකක්වත් නෙමෙයි. දෙකක්. වේගයක් නිසා වේදනාව. ඒකනේ දැන් චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා. ජනිත වෙනවා වේදනාව. වේදනාව දෙවෙනි වරට එන්නේ. පටිච්ච වෙන්නේ කොයි වෙලාවෙද? මුල් අවස්ථාව. වේදනාව වේගයත් සමග එන එක. දැන් වේදනාව වේගය වේදනාවක් බවටත්, වේගය ආවේගයක් බවටත්, ආවේගය චිත්තාවේගයක් බවටත්, චිත්තාවේගය විඥාන ශක්තිය. පියවර පහක්. වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය. දැන් ඒකනේ. දැන් කායේ කායානුපස්සනාව කියන්නේ වේගය. දෙවෙනි වර වේදනාසු වේදනානුපස්සනාව කියන්නේ දෙවෙනි එක. චිත්තේ චිත්තානුපස්සනාව තුන්වෙනි එක. ධම්මේසු ධම්මානුපස්සනාව. ඔය පහම තමයි මේ හතරක් හැටියට තියෙන්නේ. මේ හතරම අනුපස්සනා කරනවා. අලුතෙන් උපදින වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය නෝපදවා සිටීම අනුපස්සනා කිරීම. මේ අනු කියන වචනේ වැරදියට තීරණය කරගත්ත ගමම් නිවන වැහෙනවා. නිවන වැහුනේ විශේෂයෙන්ම ඔය අනු කියන වචනේ සිංහල භාෂාවේ අර අංසු කියන එහෙම නැත්නම් උපකොටස් කියන වචනේ. දැන් ඔය අනු කියන එක ධම්මචක්කපවත්තන සූත්‍රයේ පළමු කොටම දේශනා කරපු වචනේ අනු. මොකක් කොහොමද විග්‍රහ කළේ? කාමසුකල්ලිකා අනු යෝග අත්තකිලමතා අනු ඒ දෙකත් අනුයෝග දෙකක්. අනුයෝග කියන්නේ අලුතෙන් නැවත නැවත ඒ ක්‍රියාවම කරගෙන කරගෙන යනවනම් අත්තකිලමතා අනුයෝගයක්. කාමසුකල්ලිකා අනුයෝගයක්. ඒ අනුයෝග දෙකම උබෝ අන්තෝ අනුපගම ආය අනු අනුපගම්. ඉතින් මේ අනු කියන වචනේ වැහුව ගමන්ම දැන් අදවා කියවගේව ඉන්නවා. හැබැයි අනු කියන වචනේ තේරුම් ගත්තේ නැහැ. මේ අලුතෙන් වර්තමාන මොහොතේ ওই සියලු දේ අපි අලුතෙන් සකස් කළොත් ඒක අනු. අලුතෙන් සකස් කිරීම අස් කළොත් වැරදි දේ විතරක් තෝරගෙන ඒක අනුපස්සන. අර වැරදිදේ ප්‍රහාණය කිරීම පස්සම් බයන්, හරිදේ ආශ්‍රය කිරීම අස්ස. අර පස්සම් බය ප්‍රහාණය වෙනවා දෙකෙන්ම. වැරදිදේ අයින් කිරීමෙනුත් බයෙන් මිදී නිදහස් වෙනවා, අභය වෙනවා. හරිදේ ආශ්‍රය කිරීමෙනුත් බයෙන් නිදහස් වෙනවා, අභය වෙනවා. පස්සම් බයන් කිව්වේ ඒකයි. අවිතික්කම සීලය කියන එක දැන් සීල පහක් මේ පංච සීලේ තියෙනවා. සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය. අවිතික්කම කියන වචනේ විරුද්ධ වචනේ වීතික්කම. වීතික්කම කියන්නේ වේගෙන් මේ පාරේ අපි මේ රියගමනේ සංසාරී ගමනට උපකාර වන ශක්තියක් අරගෙන ආයතනික රටාවක් සකස් වෙනවා. ඒ ආයතනික රටාව සහ මුලින්ම මේ වීතික්කම වෙනවා. ඒ ආයතන රටාවෙන් අර ආයතනික රටාවෙන් මිදී නිදහස් වීම තමයි අවිතික්කම සීලයෙන් සිදුවෙන්නේ. තියෙනවා නෑ 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 ඉබේ වැයෙනවා කොච්චර කොහොම වුණා අපිට අල්ලගෙන ඉන්න බෑ. අපි කොච්චර තරහා ගත්තත් මේ තරහා ගත්ත ගමම මෙහෙම ඉහළ යනවා. ඒක වේගයෙන් වැයෙනවා. කොච්චර හොඳ වැඩක් කළත් ප්‍රිය දෙයට ඇලුනත් ඒකත් ඉවර වෙනවා. සමුදය වෙනවා නම් වැයවීම නියතිය. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කිව්වේ සමුදය වැය කිරීම නෙමෙයි. සමුදය නිරෝධ කිරීම. සමුදය නොඋපදවාම එකෙන් මිදී නිදහස් වීම. දැන් ඉස්සෙල්ලා සමුදය දකින්න එපාය. යම්කිංචි සමුදය ධම්මා. සමුදය වෙන බව දැක්කේ නැත්නම් කොහොමද නිරෝධ කරන්නේ? හැබැයි සමුදය වූ දේ මේ හිතේ ගොඩ ගැහෙන්නේ නැහැ. ඒ සම්බන්ධයක් අලුතෙන් උපදවා ගත්තට ඒක ගොඩ ගැහෙන්නේ නැහැ. ඒකත් දවස ගානේ ඒ වේගය, ඒ වේදනාව, ඒ සමුදය දවස ගානේ ගෙවිලා ඉවරලා ඉන්නේ. හැබැයි දැන් මේ බුද්ධ දේශනාවකේ සමුදේ වැය කිරීමක් නෙමෙයි. හැබැයි සමුදේ වැය දකින්න ඕන. සමුදේ වැය දැක්කාම අර උදේ වැය ඥානය ලැබෙනවා. උද්‍යව්‍ය ඥානය ලැබෙනවා. ඒ අනුව උදේ කිරීම අනුපාදෝ නිබ්බාන. උපාදෝ පවත්තං අනුපාදෝ නිබ්බාන. ඒකයි. ඔව් ඒක යනවා. ඒකයි අපිට නවත්තන්න එහෙම බෑ. ඒකයි දැන් මෙහෙමයි. ඇත්ත වශයෙන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ සහ අනත්ත ලක්ෂණ සූත්‍රයේ අනත්ත වෙනුවට භාවිතා කරලා තියෙන විපරිණාම ධම්ම. සත්තට්ඨාන කුසල සූත්‍රෙත් අනත්ත ලක්ෂණ සූත්‍රෙත් දෙකේම පාවිච්චි කරලා තියෙන්නේ අනත්ත නෙමේ විපරිණාම ධර්ම. ඒ විපරිණාම ධර්මයක් තියෙන බව තමයි තේරුම් ගත්. අනාත වෙන්නේ අපි. අපි අනාත වෙන්නේ මොකද? විපරිණාමයක් වෙනස් වීම. අපි මේක අර දැන් උදාහරණෙම. අර දැන් පින්තූරේ අපි අවුරුදු 30ක් 40ක් තියාගෙන හිටියා. හැබැයි මේක අපි තියාගෙන ඉන්නකම් අපි නාතයිනේ. අපි හොඳයි ප්‍රියයි මනායි කියලා දවස ගානේ අරන් බැලුවා. දැන් ඇත්ත වශයෙන් ඇත්ත தત્ත්වය යථාවාදී තථාකාරී බව දැක්ක ගමන්ම අපි අනාත වෙන්නේ නැද්ද? ඈ අපි මෙතෙක් කල මේ කරේ මායාවකට රැවටිලා බොරුවකට රැවටිලානේ මෙයල්ලාගෙන හිටියේ කියලා තේරුම් ගත්තානේ. ඉතින් ඒක තමයි අනත්තාටි. ඒක තමයි විපරිණාම ධර්ම. ඒක උනේ මොකද? විපරිණාම ධර්මයක් නියත වශයෙන්ම විපරිණාම. ඒක ධර්ම නියාමයක්, කර්ම නියාමයක්. ඒක නියාම ධර්මයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක සංවර ශීලයයි සිව්පසේ ප්‍රත්‍ය සංවරත්වයයි පිහිටියාම යම් කිසි කෙනෙකුට ප්‍රාතිමොක්ඛ සංවරය. මේ ප්‍රාතිමොක්ඛ සංවරය කියන්නේ අත් වශයෙන් ප්‍රතිමොක්ඛ. මේක නිවනට උපකාර වන මෝක්ෂයට විමුක්තියට මේ විමුක්ති ඥාන දර්ශනයට මේ මුත්‍ති විමුක්ති පරිමුච්ඡති කියන තත්වයට උපකාර වන සංවරත්වය ප්‍රාතිමොක්ඛ සංවරය. ප්‍රාතිමොක්ඛ සංවරය හැටියට අද අර නොයෙකුත් සිල්පද ගණනක් කියලා තියෙනවා. ඒ සිල්පද ගණන පස්සේ හදාගත්ත දේවල්. නමුත් මේ ඉන්ද්‍රිය සංවරයයි සිව්පසේ සංවරයයි පිහිටියොත් ඉබේම ඒ පුද්ගලයා ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය, ආයතික සංවරය පිහිටන. ප්‍රාතිමොක්ඛ සංවරය කියලා අද එකක් හදාගෙන තියෙනවා. ඒක පස්සේ කාලෙක මේ අනුමත කළ සම්මත කරගත්ත දෙයක්. ඒ සිල්පද කියව කියව හිටියට ප්‍රාතිමොක්ඛ සංවරයක් එන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රිය සංවරය නැති තැන ප්‍රාතිමොක්ඛ සංවරයක් නැහැ. සිව්පසේ සංවරත්වයෙන් පරිහරණය නොකරන තැනක ප්‍රාතිමොක්ඛ සංවරයක් හෝ ආජීවක සංවරයක් ඇත්තේ නැහැ. ආයතික සංවරයක්. විපරිණාමය වෙන යමක් තමන් අල්ලගත්තොත් උපාදානය කරගත්තොත් විතරක් අනාත වෙනවා. අල්ලගත්තේ නැත්නම් උපාදානය කරගත්තේ නැත්නම් විපරිණාමිත උනාව අපිට මොකද? නෑ, වෙනස් වෙන සියල්ල සිද්ධ වෙන දුකට හේතු වෙන්නේ නැහැ. තමන් අල්ලගත්තේ නැත්නම් මම නොවේ නම් මගේ නොවේ නම් මම මොනවට අල්ලගන්නේ? අල්ලගත්තේ නැත්නම් මට මොකෝ? දැන් ඔයා කොහේ හරි ගෙදර කාර් එකක් තියෙනවා, ඕක හැපිලා කුඩු වුණා, ඔයාට කරදරයක් තියෙනවා, ඔයාගේ නෙමෙයිනේ, අල්ලගත්තේ නැහැනේ. ඔයාගේ කාර් එක කිව්වනම් අන්න දුකක් තියෙනවා. ඒක නිසා මේක අර මේ තමන් උපාදානය කරගත්ත දේ විපරිණාමයට පත් වුණා, වෙනස් වුණා, වැහැරුණා, අමාරුණ. දැන් ඔය සුනාමියට ගියා ඕන තරම් ගෙවල් දොරවල් ඉඩකඩම් ඒ ආයතන නිසා අපිට වැඩක් නැහැනේ. අපිට දුකක් උනේ නැහැනේ. අපි ඒක ධර්මතාවයක් හැටියට දැක්කා. නමුත් අපේ කාගේ හරි අපේම සහෝදරයගේ සහෝදරියගේ හරි අපේම ළඟ විහිිතවෙතෙක් ගුහේ බන්ධීමත් වීම සම්බන්ධතාවයක් තියෙන කෙනෙකු එකක් වුණා නම් අන්න අපිට ටිකක් දුකයි. අපේම දේ වුණා නම් අපිට අන්තිම විදිහට දුකයි. මේක ඒ උපාදානය. මේ උපාදානයේ යම් මට්ටම් තියෙනවා. සංඛාර දැන් මෙහෙමයි තියෙනවා. සංඛාර කියන එක දැන් ඇහෙන් දැක්ක රූපය, කනෙන් ඇහුව ශබ්දයේ දිගේ සංචේතනා පැවැත්වුවොත් සංකාර වෙනවා. සංචේතනා පැවැත්වුවේ නැත්නම් රෝධ නොකළොත් ඒක සංකාරයක් නෙමෙයි, ඒක ක්‍රියාසිතක්. ඒකයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපේ ඇහැට කනට නාසයට අරමුණු වන යහපත් දෙයක් තියෙනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යහපත් ඒක දිගේ අපි අර සංචේතනා පැවැත්වීම ඒක යහපත්. එක නිවෙනවා, එක මිදෙනවා. අර අල්ලගන්න උපාදානය කරගන්න අයිති කරගන්න ගොඩ ගහගන්න එකතු කරගන්න කරා නම් ඒක සංකාරයක්. අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නම් ඒක ක්‍රියාසිතක්. ඒක දෙපැත්තක්. අප අපි අර මුලම අවස්ථාවේ පටිච්ච වුණොත් විතරයි ආවේ වේගය. අපි පළවෙනි අවස්ථාවේදීමයි කරන්න ඕන. කරන්න ඕන කොතෙන්දද? පළවෙනි අවස්ථාවේම චක්කුංච පටිච්ච රූපේ. දැන් පටිච්ච වීමයි නවත්තන්න ඕන. පටිච්ච වීම නවත්තන්න තමයි ඇයි පටිච්ච වෙන්නේ කියලා හොයන්න බලන්න. මොකද පටිච්ච වෙන්නේ නිච්ච නිසා. නිච්ච අනිච්ච නම් අනිත්‍යනුපස්සී විහෙරති නිච්ච සංඥාපජාති නම් අර වේගය අලුතෙන් උපදින්නේ නැහැ. එතනින්දිම වේගය අනුපාද නිරෝධ වෙනවා. ඒක නිසා අපි මේ සියලු කටයුතු කරලා පුරුදු වෙන්නේ අර පටිච්ච වීම අනිච්ච දුකනත් මෙහි කළා නිච්ච සුඛාත් අයින් කරලා නිබ්බිදා කියන තත්වයට එන්න. එතකොට අර කාය කායන පස්සනාව විතරයි වඩන්න ඕන. ඉතුරු වැඩිනවා. ඉතුරු මොකද? අර වේගය නැත්නම් ඒ වේගය අපි උපේක්ෂාසිතින් ඉවසුවා විමසුවා නම් වේදනාවක් එන්නේ නැහැ. චිත්තාවේගයක් එන්නේ නැහැ. විඥාන ශක්තියක් අලුතෙන් උපදින්නේ නැහැ. අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. එතකොට කඩන්න අපිට පුළුවන් වෙන්නේ අර කායේ කාය අනුපස්සනාවයි ආනපනසති සමාධියෙන් අපි කරන්නේ. ආනපනසති සමාධියෙන් ඊට පස්සේ පටි සංකා යෝනිසෝ මේ පටි සම්පජානකාරී හොති. දැන් මේ සම්පජඤ්ඤ පබ්බේ හවසට කියනවා. එතනින් තමයි මේක ඔක්කොම කැඩිලා යන්නේ. වේගයේ සාමුලින්ම නැති වෙලා යනවා. අපි මේ වේගයට දැන් අපි බොහොම ප්‍රිය වේගයක් නම් අපි එක පාට් එකකට තණ්හා වෙනවා. අප්‍රිය වේගයක් නම් එක පාට් ශනික කෝපයක් ගැටීමක් ඇති වෙනවා. ඒ දෙකම අන්ත දෙකක්. ඒ දෙකටම යන්නේ නැහැ වේගයක් වෙන්නේ. අපිට පුළුවන් නම් ඉවසලා විමසලා සැනසෙන්නට පුළුවන් නම් ඔය ඕන එකක් මේක ඇත්ත ඇටි ඇටියට තේරුම් ගත්තට පස්සේ ඔය ඕන කෙනෙක් මේ අහක යන කුණුකොඩවලමයි අපිට මේ තියෙන්නේ. ඒ නිසා අපි මේ අහක යන කුණුකොඩවල වලටමයි ඔය වේගයක් වේදනාවක් ආවේගයක් ඇති කරගන්නේ කියන එක තේරුම් ගත්ත ගමන් අපි ඔය වේගයට අර අහුවෙන්නේ නැහැ. ඔය කියන මේ බාහිර වේගයක් තියෙනවා. ඔය වේගය අපේ තුල අපි අර අලුතෙන් හදා ගන්නවා වඩා ගන්නවා. ඒකෙන් තමයි අපි සුවයක් වෙන්නේ. ආමිෂ සුවය කියන්නේ ඔය වේගය. නිරාමිෂ සුවය කියන්නේ ඔය වේගෙන් මිදහස් වෙලා ඒක අත්හැරලා ඒකෙන් උපේක්ෂා සිටින් කටයුතු කිරීම. ඈ? ඔව් දැන් මෙහෙමයි. ඒ කාලය කියන එක තමන්ගේ දැනීම සහ අවබෝධය නැතිකම නිසා තමයි මේ දිගටම කරන්නේ. දැනීම තියෙනවනේ වර්තමාන මොහොතේ ඔය සියලු වේගයන් අපිට ඒ මොහොතේම මේක ඇත්ත ඇටි හැටියට තේරුම් අරගෙන ඒකෙන් අයින් වෙන්න පුළුවන්. නිබ්බිදා කියන තත්වයට ආවොත් ඒකෙන් අපි මේ බැඳීමෙන් මිදී නිදහස් වෙනවා. වචන ටික කියවීම නෙමෙයි. වචන ටික අර වේද මහත්තයාගේ වේද සීට්ටුව කියව කියව ඉන්නවා වගේ තමයි වචන ටික කියව කියන්නේ. බේත හදාගෙන බොන්න නම් මේක අර අතං සුනාත සාදුකං මනෝසිකරෝති බාසිස්සාමීටි. භාවිතයට ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕන. තේරුණා? ඒ ප්‍රායෝගිකව භාවනා භාවිතා කරන හැටි මං ඉස්සරහට හවසට හිට අවසයි අදහවසයි කියන්නේ. ඒක මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමානුකූලව පිළිවෙලින් මේ භාවිතයට ගන්න හැටි කියලා දීලා තියෙනවා. පබ්බ 14කින් විග්‍රහ කළ විස්තර කළා තියෙනවා. ඔව් දැන් ඒක අරිට වඩා වේගයක් තියෙනවා නම් ඒ සිතුවිල්ල එහෙම එකක් වෙනවා. හැබැයි ඒ තමන් හරියට මේක අර සතෝ අසසති සතෝ පස්සසති කළොත් අර අලුතෙන් ආපු දේ අපේ හිතට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ. අරග අයින් කරන. දැන් අර විදිහ අපි ඒකට අවධානය යොමු කළොත් විතරයි අරකට අර අලුද්දේට යන්න. අපි ඒකට අවධානය යොමු වෙලා තියෙන අරිට වඩා. ඊට වඩා බලවත් වේගයක් අරිට එනවා. එකත් තේරුම් ගන්න ඕන. මතක නැතිවීම නෙමේ ඒ අර තරහ හිතෙන් අයින් කරලා එතෙන්ට මෛත්‍රිය ගන්නත් ඕන. එතෙන්ට මෛත්‍රිය ගත්තේ නැත්නම් ඒ තරහ නිච්ච වෙලා තියෙන්නේ. ඒ නිච්ච වීම අයින් කළේ නැත්නම් අනිත්‍ය අනුපස්සනා කළාට වැඩක් නැහැ. වචන ටික කිවීම පමණක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක ප්‍රායෝගිකවම අපි දැකලා තේරුම් අරගෙන කළ යුතු කරගත යුතු දෙයක් මෙතන තියෙනවා. වචන ටිකෙන් තමා බුදුහාමුදුරුවෝ කිව්වේ. හැබැයි ඒ වචන ටිකෙන් කියපු දේ අපි දැනුමක් හැටියට ලබාගෙන ඒ දැනුමෙන් අපි දැක්මක් කරගන්න ඕන. මේ දැනුම විතරක් ප්‍රමාණවත් නැහැ. ඥානතෝ පස්සතු පසක් කොට දැක ගන්න. එතකොට හරියන. ඒක හෙට සබ්බාසව සූත්‍රය දේශනා කරනකොට මේ ඥානතෝ පස්සතෝ කරන හැටි පැහැදිලිව තේරුම් ගන්න. හොඳයි එහෙනම් අදට මේ ධර්ම සාකච්ඡාව මෙතනින් උදේවරු අවසානයි. අද අවසරුවේ මහා සතරත්‍රිපට්ඨාන සූත්‍රයේ කායකානුපස්සනාවේ තවත් පබ්බ තියෙනවා. පබ්බ 13ක් එකක් විතරයි ඊයේ කිව්වේ 14ක් තියෙනවා. ඒකට අමතරව පුළුවන් වුණොත් වෙලා තිබුණොත් වේදනා සුවේදනානුපස්සනා පබ්බේ සහ චිත්තේ චිත්තානුපස්සබ්බේ විග්‍රහ කරන්න බලනවා. ඉතින් ඒක නිසා මහා සතරත්‍රිපට්ඨාන සූත්‍රයේ ඉවර කරන්න බෑ අද. හෙට වෙනකොට හෙට ධම්මේසු ධම්මානුපස්සනාවෙත් පබ්බ 5ක් තියෙනවා. ඒ වුඟක් මේ විග්‍රහ කරපු කළ යුතු දේවල් ඒවත් එකින් එක අද හෙට කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් දැන් කවුරුත් සාදුකාරයක් දීලා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එට්ටාවතාජාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එට්ටාවතාජාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එට්ටාවතාජාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තුූ සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තුූ සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිපාන පත්‍යා.